මිනකට ගරු ඉමිතියස් බාකිර් මාකර් මෙත්තම ඔබතුමාට මිනිත්තු 6ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි. මම පළමුවෙන්ම මේ අධිකරණ අමාත්‍යංශයෙන් කතා කරනකොට රවුෆ් හකීම් මන්ත්‍රීතුමන් කරපු ඉල්ලීම මමත් එකඟ වෙනවා, අනුමත කරනවා. රැමේතුමන්ගෙන් ඉල්ලීමක් කරනවා. අගමිනිසුරුතුමන් එක්ක කතා කරලා නීති විද්‍යාලයේ විභාගවලට ඉංග්‍රීසියෙන් එකවරම මේ සෑම විෂයකටම පිළිතුරු ලියන්න ඒ බලකරන තත්වයක් එකවර ඇති කරන්න එපා. ඒ ගැන පොඩක් ක්‍රමානුකූලව පියවර ගන්න විදියට කල්පනා කරලා බලන්න කියලා. නැත්නම් ගම්බද ප්‍රදේශවලින් සිංහල මාධ්‍යයෙන් ද්‍රවිඩ මාධ්‍ය තුමා කිව්ව විදියට මම ඉගෙන ගත්තේ සිංහල මාධ්‍යයෙන්. ගිහලා එකවර එතනට යනකොට අපහසු තත්ත්වයක් එනවා. සමහර විෂයන් අපි ඉංග්‍රීසියෙන් කළා. ඔක්කොම කරන්න එක සමහර දරුවන්ට අමාරු වෙනවා. එහෙනම් ඒ දරුවන් අපහසු තත්ත්වයට පත් නොකරන විදියට තීන්දුවකට යාම ගැන සලකා බලන්න කියලා අග්‍රවිනිශ්චයකාරතුමන් ඇතුළු පිරිසත් එක්ක සාකච්ඡා කරන්න මැදිහත් වෙන්න කියලා ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරන්න මම කැමතියි. අද අපේ රටේ සියලුම කටයුතු බොහෝ දුරට දේශපාලනීකරණය වී තිබීම අපි දකිනවා. පෞද්ගලික දමන් දැක්කා ජනාධිපතිතුමා ඉල්ලිය මාධ්‍ය ප්‍රකාශකණයක් ඒ අංශයෙන් නිකුත් කරලා තිබුණා. ජනාධිපතිතුමා ඉල්ලුවා කියලා යාල සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න කියලා. බලන්න අපි මේක විශේෂ උදව්වක් වෙන්න බෑ. අපක්ෂපාතී පරීක්ෂණයක් කිරීම ඒක අයිතියක් හැමෝගෙම. මේක අපක්ෂපාතී පරීක්ෂණ සිදුවිය යුතුයි. ජනාධිපතිවරයා මැදිහත් වෙලා අපක්ෂපාතී පරීක්ෂණ ඉල්ලන තත්ත්වෙට අපේ රට වැටිලා තියෙනවා කියන්නේ ඉතාම කනගාටුදායක තත්ත්වයක්. මේ සිස්ටම් එක, මේ ක්‍රමය වෙනස් වීමයි අද ජනතාව ඉල්ලන්නේ. මේක තමයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. අද බන්ධනාගාර රීති සංශෝධනය කරන්න මේ ගැසට් එක අනුමත කරන්න ඉදිරිපත් තියෙනවා. ඒවයි යහපත් පැති ගැන අපි ආගය කරනවා. නමුත් අනික් පැත්තේ මම ඉල්ලීමක් කරනවා මේවා ක්‍රියාත්මක කරද්දී. අර තියෙනවා නෙල්සන් මන්ඩෙලා රීති කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානය 2015 අනුමත කළා. 47 මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියේ සිරකරුවන් පිළිබඳ විශේෂ සඳහනක් තිබුණේ නැහැ. ඒකෙදි කිව්වා හැමෝටම සමානව සැලකීම, වදහිංසා නොකිරීම, මිනිස්කමේ අභිමානයට ගරු කිරීම, වනිතාකම් වලට ගරු කිරීම කියලා. මේව ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. දැන් මේ බන්ධනාගාර රීතින් ඉදිරිපත් කරන වෙලාවේදී ඒකේ රැකියාවල් වලට ඒ සිරකරුවන් යෙදීම ගැන තියෙනවා. මෙන්න මේ වගේ කටයුතු වලදී ඒ තීරීම් කරන ආකාරය, ඒ මොන මොන රැකියාවල් වලට යොදන්නේ, මේවා පුද්ගල අභිමතයකින් තීන්දුව ගන්න ඉඩ තියන්න එපා. පැහැදිලි ක්‍රමවේදයක් මේකට ඉදිරිපත් කරන්න. මෙන්න මෙහෙමයි මේ කටයුතු විය යුත්තේ කියලා. එතකොට දැන් අද මේ මිනි මැරුම් වලට දඩුවන් ලව පුදවියට සමාව දීම වගේ දේවල් වලදී පවා ඒ ඇඟිලි ගැහිම්, වැරදි තීන්දුව ගැනීම ගැන රටේ චෝදනාවල් තියෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයකට පත් වෙන්නේ නැතුව මේ වගේ තීන්දුව ගන්න දේවල් ගැන නිශ්චිත ක්‍රමවේදයක් හඳුනලා දීම වැදගත්ද කියලා හැමතුමාගේ අවධානයට යොමු කරන්නට මම කැමතියි. අද ජනාධිපතිවරතුමා කතා කරනකොට මේ සඳහන් කළා අර දූෂිත ගනුදෙනු ආදී හොයා බැලීම් පිළිබඳ අවශ්‍ය නීති ප්‍රමාණවත් නොවන නීති එහෙම ගෙනෙන්න අපි ජනවාරි පෙබරවාරි වෙනකොට කටයුතු කරනවා කියලා මට මතක් වෙනවා.
2012 කාලයක් තියෙනවා. මිනිත්තු දෙකක්
තියෙනවා. 2018 කාලෙදී අල්ලස් කොමිසම මේ දූෂණ වැරදි පිළිබඳ වංචාවල් පිළිබඳ සොයා බැලීමේ තියෙන නීති ප්‍රමාණවත් නොවීම හින්දා අලුතෙන් නීති හඳුන්වලා දෙන්න සූදානමක් තිබුණා. ඒක දැන් අද 2023 කිට්ටු වෙලා තියෙනවා. මෙතෙක් ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා මේ සොරකම් පුද්ගලික කාවත් මේ ඉලක්ක කරලා නෙමෙයි කියන්නේ. ඉදිරියේදී අපේ රට මේ අද අපේ රටේ ප්‍රතිරූපේ නරක් වෙලා තියෙනවා. ආර්ථික ඝාතන සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් මානව හිමිකම් කොමිසමේ පවා ඇඟිල්ල දික් කරනවා. මේවා පිළිබඳ සාධාරණ පරීක්ෂණ කරන්න, මේ අහිමි වෙච්ච මුදල් කන්දරාවල් අපේ ජනතාවට නැවත ලබා දෙන්න තියෙන නීති ප්‍රතිපාදන මදිනම් ඒ ප්‍රමාණවත් නීති ගෙනීමේ කටයුත්ත සියලු ප්‍රමුඛතාවයේ දියලා ඉටු කළ යුතුව තිබෙනවා. මේවා හිස් වචන බවට පත් වෙන්න ඉඩ දෙන්නේ නැතුව ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න ඕනේ. අද බලන්න ත්‍රස්ත ලේබලය අලවලා විශ්වවිද්‍යාල ක්‍රියාකාරිකයින්ව හිරගැදලට ගන්නවා. ඒගොල්ලන්ග ජාමිය ඇදගෙන යනවා ඇස් දෙක වහල් එක එක තැන්වලට මරණ බය දෙනවා. මේවා විය යුතු නෑ. මේවා අපේ රටේ ප්‍රතිරූපයට වැරදි. ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් සහතික කරලා තියෙන මිනිස් අයිතිවාසිකම් වලට විරුද්ධව අපි අද ත්‍රස්ත විරෝධී පනත අවභාවිතා කරන හැටි, දැන් ඊයේ පෙරේද ඉඳන් පොලිස් ආඥා පනත පවා අවභාවිතා කරන හැටි අපි දකිනවා. මේ තත්ත්වයට ගෙනියන්න එපා. තව තවත් අපේ රට ලෝකයේ ඉදිරියේ හුදකලා වන තත්ත්වයට ගෙනියන්න එපා. නීතිජ සංගමේ සභාපතිතුමා හැටියට හිටපු කෙනෙක් අද අධිකරණ ඇමතිතුරේ ඉන්නේ. ඒ නිසා යම් යම් බැඳීම් තියෙන්න පුළුවන්, යම් යම් සීමාවල් තියෙන්න පුළුවන්. නමුත් ඒවා ඉන්නේ නැතුව ස්වාධීනව කටයුතු කළා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රතිරූපය, ගෞරවනීය ප්‍රතිරූපය ආරක්ෂා කරගන්නටත් අපේ මානව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කළ තියෙන මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා වන වාතාවරණයක් ඇති කරන්නටත් කටයුතු කරන්න. එහෙම ගමනක් යන්න ආණ්ඩුව සූදානම් නැතිවයි අපිට පේන්නේ. අපි ආරක්ෂිත කලාප ගැසට ගෙනාවා, පුනරුත්ථාපන කාර්යාංශයක් ගෙනාවා. ඒ පුනරුත්ථාපනයේ කාර්යාංශයට තෝරගන්න උදවියට ඒ තීන්දුව ගන්න අධිකරණ විභාගවලින් නෙමෙයි, නිශ්චිත ක්‍රමවේදයකින් නෙමෙයි. ආරක්ෂක ඇමතිවරයා තීන්දුව කළොත් මෙයා ත්‍රස්තවාදියෙක් කියලා යාව පුනරුත්ථාපන කමිටුවට ගෙනියන්න පුළුවන්. එහෙනම් ඒකාධිපති වියරුවක් කටයුතු කරන විදියට ගමනක් යන බවක් අපිට පේන්න තියෙනවා. මේක බාහනකයි. මේ තත්ත්වය හොඳ නෑ. බොහොම ස්තුතියි මේ කාල සීමා ලබා දීම ගැන. එහෙනම් ජනතාව තේරුම් අරන් තියෙනවා මේ යන ගමන. එහෙනම් දෙබිඩි රංගනයක යෙදෙන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදී මුහුණු අර පෙන්නුමින් ඒකාධිපති වියරුවක් විදියට කටයුතු කරන්නට යන්න එපා. මර්ධනය තමයි ප්‍රශ්න වලට උත්තරේ කියලා හිතන්නට එපා කියන අනතුරු ඇඟවීම පා වල්කියුතුයට දෙමින් මම මගේ කතාව මෙතකින් අවසන් කරගන්නවා. බොහොම ස්තුතියි.
ගරු අලි සබ්‍රිමැත්තමතුමාට මිනිත්තු 16ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා අද දින මේ පනත් කීපය ඉදිරිපත් කරන අවස්ථාවේදී මට කතා කිරීමට අවස්ථාව ලැබීම ගැන. මේ පනත් වලට අදාළ සියලුම කැබිනට් පත්‍රිකා මම අධිකරණ අමාත්‍ය ධූරය කරන කාලයේදී ඉදිරිපත් කරපු දේවල්. අද ඒවා එළියට ඇවිල්ලා පනත් විදියට එළියට ආපු ගැමීම ගැන මට තියෙන්නේ අනිවාර්යයෙන්ම නිහතමානී ආඩම්බරයක්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි අධිකරණ අමාත්‍ය ධූරය ලබා ගන්නකොට 2019 දී නොවිසඳෙච්ච නඩු තිබුණා 767,000ක්. අද ඕකටත් වැඩි වෙන්න ඇති. මේවා අහන්න ලංකාවේ නීතිඥවරු හිටියේ 330 දෙනයි. ඩිස්ත්‍රික් කුසායිවල විතරක් නඩු 242,000ක් විසඳන්න තියෙනවා. මම හිතන්නේ ඩිස්ත්‍රික් විනිශ්චයකාරවරු 70ක් පමණ තමයි හින්නේ. මේ සම්බන්ධයෙන් අපි සම්පූර්ණ දේම පිළිබඳ අධ්‍යයනය කරලා මේකට විසඳුමක් ලබා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතුව වෙනම ව්‍යාපෘති කාර්යාලයක් නිර්මාණය කරා. ඒ ව්‍යාපෘති කාර්යාලය තුල කරුණු පහක් අපි අධ්‍යයනය කරා. පළවෙනි එක තමයි සම්පූර්ණ යකිතල පහසුකම් සලසලා විනිශ්චයකාරවරුන් ප්‍රමාණය හා උසාවි ප්‍රමාණය වැඩි කිරීම. යන අපිට පුළුවන්කම ලැබුණා සුප්‍රීම් උසාවිය අවුරුදු 42න් පස්සේ 11කින් 17 බවට පත් කරන්නට. කෝට් ඔෆ් අපීල් එක 42 දෙනෙක් හිටපු එක 20 දෙනෙක් කරන්න. හයිකෝට් එකේ 20 දෙනෙක්ව පමණ අලුතින් අපි ඉරපු ජනාධිපතිතුමාට හා කැබිනට් මණ්ඩලයට සභා කතා කරලා වැඩි කරා.
ඕඩර් ප්ලීස් ගරු වීරසමුණ වීරසිංහ මැතිතුමා මූලාසනයේ.
බොහොම ස්තුතියි මුලසුනුරුට මන්ත්‍රීතුමනි. ඔබතුමා දන්නවා අපි ඒ කාලය තුළ කරන ලද විවිධ කරුණු රාශියක් හේතු කොටගෙන මෙවැනි පනත් කීපයක් අපිට කරන්නට අවශ්‍ය වුණේ කරුණු කීපයක් පාදක කරගෙන. උදාහරණයක් හැටියට මම සුළු හිමිකම් අධිකරණ කාර්යපටිපාටිය පිළිබඳව ප්‍රකාශ කරන්නට ඕන. ගරු අධිකරණ ඇමතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕන. එතුමා ඒ සියලු පනත් ටික ඉදිරියට අරගෙන ගිහිල්ලා ඉදිරිපත් කරලා තියෙනවා අද සම්මත කර ගැනීම සඳහා. සුළු හිමිකම් කාර්යපටිපාටිය අපිට අවශ්‍ය වුණේ ලංකාවේ දල වශයෙන් ඩිස්ත්‍රික් කුසායිවල නඩු 250,000ක් පමණ තියෙනවා. ඒක අහන්න අපිට උසාවි තියෙන්නේ 70ක් විතර. මේ කොච්චර ඇහුවත් ආගන්නට බෑ. මේවායින් අතිවිශාල ප්‍රමාණයක් 80%ක් විතර තියෙන ඉතා පොඩි නඩු. ක්‍රෙඩිට් කාඩ් නඩු තියෙනවා 30,000ට 50,000කට. සමහර වෙලාවට ඒ නඩු පිරිලා. එතකොට ඒ නඩුවට ගතවන කාලයයි විශාල බිලියනයක නඩුවකට ගතවන කාලය එක හා සමානයි. මේ හින්දා තමයි මේ නඩු සමහර නඩු අවුරුදු 20ක් 25ක් අහන්න නැතුව නිර්මාණය වෙලා තියෙන්නේ. ලෝකයේ දර්ශකයක් තියෙනවා ගරු මන්ත්‍රීතුමනි, මිලියනයකට කී දෙනෙක් විනිශ්චයකාරවරු ඉන්න ඕනද කියලා. අපේ පබ්ලික් සර්විස් එක ලොකු වුණාට අවශ්‍ය තැන්වල නැහැ. ලංකාවේ ඉන්නේ මිලියනයකට 15යි. උගත් සමහර දියුණු රටවල් වල 200ක් ඉන්නවා මිලියනයකට. මධ්‍ය පන්තියේ රටවල් වල තායිලන්තය වගේ 68 දෙනෙක් ඉන්නවා. ඉන්දියාවේ අච්චර ලොකු රටක් වෙලා 22 දෙනෙක් ඉන්නේ. ලංකාවේ ඉන්නවා මිලියනකට 15යි. අපි දැන් ඒක 70කින් 70කින් වැඩි කරා. ඉතින් මේ ප්‍රමාණය වැඩි කරන්න ඕන. නමුත් ආර්ථික අවපාතයේ හේතු කොටගෙන ඒ බලාපොරොත්තු දුන්න දේවල් කරගන්නට බැරි වුණා. ඒ ඇරුණම මගේ කාර්යකාරී
හතාකරේ දැන් එදිනෙදා නඩුහන අධිකරණයක් තුනක් නිර්මාණය කලා යහපාලන ආණ්ඩු කාලේ. ඒක දැන් අක්‍රමණත්ව අතර නැත්තන් ඔය විශාල වංචා දූෂණ සඳහන ඒක ඇති කළේ. ඒ ගැන ඔබතුමා
ඒක
තෝරගත්තු නඩු කීපයක් විතරයි. ඒකයි මේ ප්‍රශ්නයට විසඳුම් දෙන්නේ. හැබැයි විරුද්ධ පාක්ෂිකයට විරුද්ධව නඩු දාන්න එක හොඳයි. එහෙම නෙවෙයි ගරු මන්ත්‍රීතුමනි, මේක පොදුවේ හැමෝටම තියෙන ප්‍රශ්නයක්. තෝරගත්ත නඩු විතරක් තෝරගෙන තෝරගත්ත මේ අයට විතරක් නඩු දාලා මේක විසඳන්න බෑ. මේක විශාල ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට අපි උත්තරයක් දෙනවා නම් හැමෝටම විසඳුම් දෙන ආකාරයේ විසඳුමක් තමයි දෙන්නට ඕන. මේ සුළු හිමිකම් අධිකරණයකින් අපි බලාපොරොත්තු වෙන්නේ ජාත්‍යන්තර වශයෙන් තියෙන ස්ටෑන්ඩඩ් කෝට් ප්‍රොසීජර් කෝට් කියන එක. ඒ කියන්නේ බ්ලොකුවට හිතන්න දෙයක් නෙවෙයි. උදාහරණයක් ඇටියට ක්‍රෙඩිට් කාඩ් නඩුවක් ගත්තම ඒකට මේ නඩුව අහන්න දෙයක් නැහැ. ක්‍රෙඩිට් කාඩ් එක දීලා තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් එකේ ස්ටේට්මන්ට් එක ඇවිල්ලා තියෙනවා. ඒ ගෙවල තියෙන මුදල අඩු කරන්න පුළුවන්. ඒකට ධාතු වෙලා හරස්පස්න හා කාලිනාස්ති කරන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට ඒක අර 66 නඩුවක් වගේ ඇෆිඩවිට් දාලා කරන්න පුළුවන් විදියට තමයි මේක හදලා තියෙන්නේ. මේ ක්‍රියාපටිපාටිය හරියට තේරුම් අරගෙන ඉටු කරොත් හැබැයි සමහර දේවල් තියෙනවා. අර අධිකරණ ඇමතුමා කියපු වගේ සම්පූර්ණයෙන්ම අවසාන වශයෙන් මේව ක්‍රියාත්මක වෙන්නේ නඩුකාරවරු මේක දකින විදිය හා ප්‍රායෝගිකව භූමියේ ක්‍රියාත්මක කරන ආකාරය. මේක තව ක්‍රමයක් බවට පත් කරගන්නේ නැතුව ජාත්‍යන්තර වශයෙන් මේ තියෙන අනිත්යන්වල තියෙන ආකාරයට මේක හරියට පාවිච්චි කරලා නිසි පරිදි ප්‍රයෝජනයට ගත්තොත් එහෙම 80% වෙන නඩු මාස 6කින් විතර සාක්ෂි අහන්නේ නැතුව ලේඛන මත පදනම් වෙලා ඉවර කරන්නට පුළුවන්. සමහර රටවල් වල එස්ටෝනියාවේ චීනේ වගේ ගරු මන්ත්‍රීතුමනි අද AI එකෙන්, ඒ කියන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එකේ තමයි මේ වගේ නඩු විසඳන්නේ. ප්‍රශ්නයක් වුණොත් විතරයි ජජ් කෙනෙක් කාවට බන්නේ. මේකේ බලන්න දෙයක් නැහැ. මේක ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම්, එහෙම නැත්නම් බද්දට මේ 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 බදු දේවල් අරන් තියෙනවා නම්, ඉතින් මේ මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ එවැනි කුඩා නඩු ඉතා ඉක්මනට වසගෙන වැදගත් නඩු වලට වඩා කාලය දෙන්න. ඉඩම් නඩු වලට ඉඩම් නඩුව පවර ගත්තොත් ඉවර කරගන්න විදියක් නැහැ. සමහර බෙදුම් නඩු තියෙන අවුරුදු 30යි 40යි. මම දන්නවා නීතිඥවරයෙක් කරියට තමහර බූදල් නඩු තියෙන අවුරුදු 50යි 80යි අතර. ඉතින් මේ විදිහට ගන්න ඕනේ. මේ පොඩි පොඩි මිනිස්සුන් බැලලා දෙවෙනි පරම්පරාවත් බැලලා තුන්වෙනි පරම්පරාව දැන් නඩු කියන්නේ. දැන් මේකට විසඳුම් ලබා ගැනීම සඳහා තමයි මේ ක්‍රමවේදය අපි ඉදිරිපත් කරේ. මේක තේරුම් අරගෙන හරියට යොදව ගත්තොත් පොඩි නඩු මේ ආකාරයට ඉක්මනට විසඳගන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් වෙනවා මේ වැදගත් නඩු වලට කාලය නිකුත් කරන්න. එහෙනම් අපි සැලැස්මක් ඇතුව තමයි මේක කරේ. වෙනම කමිටුවක් දාලා මේ කමිටුවේ නායකත්වය දැරුවේ අභියාචනාධිකරණයේ අපේ විශිෂ්ට විනිශ්චයකාරවරයෙකු වෙත පිළිගන්න ආචාර්ය රුවන් ෆර්නැන්ඩෝ මැතිතුමා. එතුමා එක්ක විශාල කණ්ඩායමක් එකතු වෙලා වැටකොටසු රාශියක් අවුරුදු එකහමාරක් කරපු පරීක්ෂණවල ප්‍රතිඵලයක් ඇරියට තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. මේක තේරුම් අරගෙන හරියට ක්‍රියාවේ යොදවයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේක දීරෝ කරන්නේ නැතුව. ඊළඟට ඉතාමත්ම වැදගත් දේ තමයි අපි අර මුලින් කියපු ආකාරයට විෂ වර්ග අභිංහා අන්තරාදායක ඖෂධ වර්ග පිළිබඳ පනත. අපි දැනන් හිටියා කාලයක් තිස්සේ එක එක අවස්ථාවේදී විවිධ විෂ වර්ග එනවා. අයිස් ගැන කියනවා. අයිස් අරගෙන උසාවියට ගියාම අයිස් හඳුනගෙන නැහැ මත්ද්‍රව්‍යයක් කියලා. එතකොට මොකද්ද වෙන්නේ? ඔවුන් එළියට යනවා. ඒ හින්දා ඒක අපි තේරුම් අරගෙන ඒ වගේ අවස්ථා කීපයක් තිබුණා. ඒ අයිස් සම්බන්ධයෙන් වූ ප්‍රතිපාදන වෙනස් කිරීම ඇතුළු අලුත් දේවල් සියල්ලක්ම අපි ඇතුළත් කරලා තියෙනවා 161ක්. ඉදිරියේදී පනත සංශෝධනය කරන්නට ඕනේ නැහැ. අලුත් දෙයක් තෝරගත්තොත් අර අයිස්සාව වගේ ගැසට් එකකින් පුළුවන් ගරු අධිකරණ ඇමතිතුමාට මේක එකතු කරන්න. ඒ අරුණාම ඔප්පු කිරීමේ භාරය සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හැමෝම දන්නවා මේක අරගෙන ගිහිල්ලා ලංකාවේ තියෙන්නේ අපි ගන්නකොට හිටියේ 13 දෙනයි හිටියේ මුළු ලංකාවේ යන අවුරුද්දකට එන 16,000ක් වූ මේ මත්ද්‍රව්‍ය පරීක්ෂණා කරලා වාර්තායවට. දැන් මම හිතන්නේ 30ක් විතර ඉන්නවා. ඒගොල්ලන්ට එක දවසේ උදාහරණයකට බැටික්ලෝ එකට ගිහිල්ලා සාක්ෂි දෙලා එනකොට යන දවසේ නිවාඩුවේ සාක්ෂි දෙන දවසට එහෙ ගිහිල්ලා සාක්ෂි දෙන්න විදියකුත් නැහැ. ඊළඟ දවසෙත් නිවාඩුවේ. එතකොට මුළු සම්පූර්ණ ඒ සෙක්ෂන් එකම වහන්නට ඕන. ඉතින් ඒගොල්ලන්ගේ ඒ සාක්ෂි වලට වටිනාකමක් දෙන්න මුලින්ම ගිහිල්ලා ඒ පිළිබඳව විශේෂයෙන්ම තහවුරු කිරීමක් අවශ්‍ය නැහැ කියලා කියනවා නම් ඒව නොමැතිව සාක්ෂි පිළිගැනීම සඳහා අවශ්‍යතාවයක් මේකෙන් ලබා දීලා තියෙනවා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ නඩු ඉක්මනින් අහන්න සහ අනවශ්‍ය විදිය. ඊළඟ එක අපි බලාපොරොත්තු වෙන්නේ මම හිතනවා ගරු අධිකරණ ඇමතුමා කරයි කියලා. අර මේ දෙක මේගොල්ලන්ගේ සාක්ෂි දෙක පරිගණක තාක්ෂණයේ ඔස්සේ යෙදීම සඳහා අවස්ථාව ලබා දීම. එතකොට එතුමාට පුළුවන් තමන්ගේ ඔෆිස් එකේ ඉඳලම මේ පිළිබඳව සාක්ෂි දෙන්න අවශ්‍යම වුණොත් විතරක් ඔහුව ගෙන්න ගන්න. ඒෙන් කාලයක් අඩු කර ගන්න පුළුවන්. තුන්වෙනි එක වැදගත්ම දේ මේ රටේ ලක්ෂ 5ක විතර මිනිස්සු අද වෙනකොට හෙරොයින් වල ඇතුළු මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙනවා. ඒ සමහර ඇබ්බැහි වෙච්ච අය ඉත පොඩි ළමයි. ග්‍රෑම් 2ක වගේ. උඟක් රටවල් වල මිනිස්සු තෝරගෙන ඉන්නවා කණ්ඩායම් 3ක් කියනවා මේකට බලපාන. මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරු 100ක් විතර ඇති. මේක බෙදාහරණ ජාලයේ ඉන්න අය 500ක් විතර ඇති. බොන අය ලක්ෂ 5ක් විතර ඇති. අපි පන්නන්නේ ඔය ලක්ෂ 5ක වන බොන අය පස්සේ. ඇති වැඩක් තියෙනවද? ඒක මේ ඇබ්බැහි වීම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. පිට රටවල් වල ඒක තේරුම් අරන් තියෙන්නේ සෞඛ්‍ය ප්‍රශ්නයක් හැටියට. පෘතුගීසියේ ඩීක්‍රිමිනලයිස් කරලා තියෙන්නේ ග්‍රෑම් 2කට වඩා අඩු නම් ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක් නෙමෙයි. ඒගොල්ලන්ව යවන්නේ ඉස්පිරිතාලෙට. එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන කඳවුරට. අපි කරන්නේ ඒගොල්ලන් අල්ලගන්නවා දානවා ඇතුළට. ඉන්නවා මාස 3ක්, 6ක්, සමානලට 9ක් එළියට එනවා. ආය මාසයක් ඉන්නවා, ආය යනවා. හැබැයි නඩු 3000ක් 4000ක් හයිකෝට් එකේ පවතිනවා. අර ඒ ලොකු නඩුවල ඇතුළේ තියෙනවා මත්ද්‍රව්‍ය ජාවාරංකාරයන්ගේ නඩු. ඒගොල්ල හරි කැමති ඕකට. මොකද මේ නඩු 3000 අතර ඒගොල්ලගේ නඩු අහන්නේ නැහැ. මේ පොඩි මිනිසුන්ගේ නඩු අහලා අහලා ඉන්නවා. ඒ හින්දා මේ ග්‍රෑම් 2කට වඩා අඩු මිනිසුන්ට ලක්ෂ 5ක මිනිසුන්ට පුළුවන් ද අපිට මේ මරණ දඬුවම දීලා මරලා දාන්න? මොන විහිළුවක්ද? මේව වෙනස් වෙන්න ඕනේ. මේක මහ ලොකුට කතා කරනවා. මේ ලෝ ග්‍රෑම් 2ක් ගත්ත මිනිස්සු හැමදෙනාටම වැඩිය ගත්ත හැමදෙනාම මරලා දාන්න මරණ දඬුවම දුන්නම මරණ දඬුවම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කොහෙද අපි බන්ධනාගාර හදන්නේ? කී දෙනෙක්ව තියාගන්න හදනවද? මේ බොරුව මේ බොරුවට එළියට කියන කතා මම හිතනවා ප්‍රායෝගිකව මේක දිහා බලන්නට ඕන. ඒ හින්දා තමයි ග්‍රෑම් 5ක් වෙනකම් මේක වෙනස් කරලා තියෙන්නේ. ඉන්දියාවේ ග්‍රෑම් 10යි මරණ දඬුවම දෙන්න ප්‍රමාණය. මැලේසියාවේ ග්‍රෑම් 225යි. එහෙනම් මේ ප්‍රායෝගිකව මේ තුන් ගොල්ලෝ හඳුනා ගන්නට ඕන. පුනරුත්ථාපනය කරන්න ඕන අය පුනරුත්ථාපනය කරන්නට ඕන. ජාලයට සම්බන්ධයගේ ජාලය කඩන්නට ඕන. තෝරගත්ත ඉහලින්ම ඉන්න මත්ද්‍රව්‍ය ජාවාරංකාරිය පිටිපස්සේ හම්බා ගිහිල්ලා ඔවුන්ව විනාශ කරන්නට ඕන. ඔවුන්ගේ නඩු ඉක්මනට අහන්නට ඕන. ඔවුන්ට මරණ දඬුවම දෙන්න ඕන. මරණ දඬුවම ක්‍රියාත්මක කරනවද නැද්ද කියන එක අපි හැමෝම එකතු වෙලා ක්‍රියා කරන්න ඕන. මේ වෙන්නේ හැමදෙනාම නඩු ටික දාන උසාවියට ඇහෙන්නේ නැහැ. ගරු එමෙතුමා මම ඊයේ කතා කරනකොට කිව්වා එතුමා දැන් සාකච්ඡා කරගෙන යනවයි කියලා වෙනම උසාවි දාන්න. ඒ වෙනම උසාවි වල මේ ග්‍රෑම් 2කේ වහලා වැඩන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි. අහන්නට හොර ග්‍රෑම් 100ට වැඩිය ඒ ජාවාරම්කාරයන්ගේ නඩු 1000ක් 100ක් විතර තෝරගෙන ඔවුන් මුළු රටම විනාශ කරනවා. ඔවුන් රට විනාශ කරනවා විතරක් නෙමෙයි ඔවුන්ට මහා සම්බන්ධකම් තියෙනවා. දේශපාලනන්ට සම්බන්ධයි. සමහර අවංකලධාරීන් අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් නිලධාරීන් එක්ක සම්බන්ධයි. ජජස්ලකෙන් ජජස්ලට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අපදෙන ප්‍රතිපත්තියේ වෙනසක් වෙලා තියෙනවා. මේ සියල්ල බලලා මේ තෝරගත්ත සිය දෙනාට හරියට නඩු දාලා ඔවුන්ව පාලනය කරන්න පුළුවන් නම් එතනට තමයි කඩන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා මම හිතනවා අපි ගරු ආරක්ෂක අමාත්‍යතුමයි පබ්ලික් සේෆ්ටි අමාත්‍යතුමයි අධිකරණ අමාත්‍යතුමයි එකතු වෙලා මේ සම්පූර්ණයෙන්ම වෙනම විශේෂ බලකායක් හදලා මේක පිටරටින් එන එක කොහොමද වළක්වගන්නේ? අයියෝ වෙරි ගුඩ්. එතුමා කියනවා ඒක පටන් ගත්තයි කියලා. අපි මුලින් සාකච්ඡා කීපයක් කරා පරණ ජනාධිපතිතුමා ඉදිරි ඒ සම්පූර්ණ වෙනම විශේෂ බලකායක් හදන්නට ඕන. මේ බලකාය හදලා මහා පරිමාණයව තෝරගෙන ඕම් විනාශ කරන අතරතුරදී ඒ එන ලංකාවට එන මාර්ගය ආහාර කරන අතරතුරදීම බෙදාහරණ ජාලයක් විනාශ කරලා දාන්න. ඒ ඇරුණම ගරු මන්ත්‍රීතුමනි තාමත්ම වැදගත් මේ පිළිබඳව අපේ පාසල් වල අපේ තරුණ ජනතාවට මේ පිළිබඳ තියෙන මේකේ ආදීනය නැවත නැවත ප්‍රකාශ කරලා මේකේ මුදවා ගන්නට ඕන. තාමත්ම වැදගත්. නැත්නම් අපේ රට විනාශ වෙලා යයි මේ විදියට මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙන්න පටන් ගත්තොත්. එක දරුවෙක් මට දැනගන්න ලැබුණා මම අවුරුදු 18 දී පාටියකට ගිහිල්ලා මේකට අබ්බැහි වුණා. අබ්බැහි වුණේ නැහැ පාටියට ගියා. වැරදීමකින් වැඩේ ගත්තා. තෝර ගන්නකොට ග්‍රෑම් 5ක් කියලා ඇතුළට දැම්මා. රිපෝට් එක එනකොට අවුරුදු මාස 6යි. රිපෝට් එක ආවේ ග්‍රෑම් මිලිග්‍රෑම් ග්‍රෑම් එකේ 10න් එකක්. තාමත් පොඩි ප්‍රමාණයක්. හැබැයි රිපෝට් එකට එන්න මාස 9ක් ගත වුණා. ඒ ළමයා එතකන් හිටියේ බන්ධනාගාරයේ ඇතුලේ. ඒ ළමයා විනාශයි. එතනට ඉන්න ඔබතුමා ඉන්නවා මෙතන. දන්නවා ඇතුළට ගිහිල්ලා නිකන් ඒ දරුවෝ එතන තියාගෙන ඉන්නකොට සම්බන්ධ වෙන්නේ අන්ඩර්වර්ල්ඩ් එකට. සම්බන්ධ වෙන්නේ ජාලයට. සම්බන්ධ වෙන්නේ විනාශයට. ඒ හින්දා තමයි අපි කියන්නේ මේ පොඩි ළමයිව මේ ග්‍රෑන් දෙකට වඩා අඩු අයව අපි කරන්නට ඕනේ පුනරුත්ථාපනය කරන එක. වෛද්‍ය උපදෙස් ලබා දෙන එක. ඒ සඳහා කටයුතු කරන්නට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. මම ඒ සම්බන්ධයෙන් ගරු අධිකරණ ඇමතුමාට සුතිවන්ත වෙනෝනේ.
තව විනාඩි දෙකයි
ඇමතුමා. නායකත්වය දීලා ඒ වැඩ කටයුතු කරන්නට කියලා. තව අර පොදුවේ කියපු ආකාරයට මේ විශාල වෙනසක් තියෙනවා. එක කරුණක් කියන්නට ඕන ගරු ඉම්තියාස් වාක්‍රමාකර ඇමතුමාත් කිව්වා හකිම් මාත්මයක් කිව්වා මේ ඉංග්‍රීසි එකපාරටම ලෝකෝලෙජ් එකට හඳුන්වලා දුන්නයි කියලා. ඒක වැරදි. 2020 දී මේක හඳුන්වලා දෙනකොට අවුරුදු 3ක කාලයක් දුන්නා. උන්ට කිව්වා 2022 දී තමයි ඔබට 20 දී නෙවෙයි 21 නෙවෙයි 22 දී තමයි ඔබට පළවෙනි අවුරුද්දේ පේපර්ස් 3ක් කරන්න වෙන්නේ. 2024 දී දෙවෙනි අවුරුද්දේ පේපර්ස් 5ක් කරන්න වෙනවා. අවසාන වසරේදී පේපර්ස් සියල්ල ඉංග්‍රීසියෙන් කරන්න. ඇයි අපි මේක උත්සාහ කරන්නේ? කරන්න ඒ වෙලාවේදී මේ කවුන්සිල් එක කිව්වේ ඉංග්‍රීසි නැතුව ඉංග්‍රීසි නොදන්න අමාරුවෙන් හරි ඉංග්‍රීසි ඉගෙනගෙන එළියට ආවට පස්සේ ඒ තරඟයට මූණ දෙන්න පුළුවන් නීතිඥවරයෙක් අපි බිහි කරනවද? නැත්නම් ඒ දෙවනි පන්තියේ නීතිඥවරයෙක් බිහි කරනවද? ඉන්දියාවේ එක ෆැකල්ටි එකක් කියන්න හින්දි වලින් උගන්නන එක ෆැකල්ටි එකක් කියන්න ඉන්දියාවේ එක ෆැකල්ටි එකක් නැහැ. මේ වරද අපි නිවැරදි කරගන්නට. හැබැයි ඒක එක ව්‍යාතිරේකයක් තියෙනවා. අපි දන්නවා ඕපන් යුනිවර්සිටි එකේ ඉගෙන ගන්න දරුවන්ට එකපාරටම ඇවිල්ලා මේ ඉංග්‍රීසි වලින් ලියන්නට බෑ. සහ කොලම්බුලෝ ෆැකල්ටි එකේ දැන් ජෆ්නා වලත් ඉන්ට්‍රොඩියුස් කරලා ඉවරයි. පේරාදෙණියත් ඉංග්‍රීසි වලින් උගන්නන්න. කොළඹ උගන්නන්න දෙන්නේ නැහැ. ප්‍රශ්නේ ළමයින්ට නෙමෙයි. සමහර ලෙක්චරර්ස්ලට. ඒගොල්ලන්ට මේක උගන්නන්න පුළුවන් වේද කියලා. ඉන්ද මෙතනට අපි යන්නට ඕන. ඉන්ද ඒගොල්ලන්ට අමාරු නම් බලය දීලා තියෙනවා සභාවට ඒගොල්ලන්ට තව අවුරුදු දෙකක් වැඩි කරන්න. ඉන්ද මම හිතනවා මේක වැරදි විදියට අර්ථ දක්වන්නට හොඳ නැහැ. ඉතාමත්ම සද්භාවයෙන් මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ දරුවෝ යුනිවර්සිටි එකට එන්නේ ඒ යුනිවර්සිටි එකේ ඉන්න දරුවන්ව මොට කරලා එළියට දාන එක නෙවෙයි මෝහත් කරලා එළියට දාන්න ඕනේ. මෝහත් කරනකොට වැදගත්ම දේ තමයි නවීන තාක්ෂණය උන්ට ලබා දෙන එක. ඉංග්‍රීසි භාෂාව ලබා දෙන එක. එහෙම නැත්නම් වෙන්නේ ලංකාවේ ඉන්නේ දක්ෂතම දරුවෝ ටික යුනිවර්සිටි එකට ගෙන්නනවා. ගෙන්නලා අවුරුදු 3ක් ඇතුළේ තියලා කටපාඩම් කරවලා එළියට දානවා. රස්සාවක් හොයාගන්න බෑ. ඊට පස්සේ උන් ගිහිල්ලා හදාගන්නවා රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයක් කියලා එකක්. ඊට පස්සේ රජයේ රස්සා ඉල්ලනවා. තියෙන රස්සාවට වැඩි රස්සාවට රජය ඇතුළට දානවා. ඊට පස්සේ එතනට ගිහිල්ලා වෙනසක් කරන්නේ නැහැ. එතන මේ වෘත්තීය සමිතිය හදාගන්නවා. මේ රට විනාශ වෙනවා. මේක විෂම චක්‍රයක්. එහින්ද මේක පිළිබඳව තේරුම් අරගෙන රටට ගැළපෙන අදට ගැළපෙන ජාත්‍යන්තරයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් සඳහා දායක වෙන්නයි කියලා ඉල්ලමින් මම නිහඬ වෙනවා.
ප්‍රොමිසිටි ගරු අජිත් මානප්පෙරුම් මැතිතුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
ඔව්. ගරු මුලසඳුර මන්ත්‍රීතුමනි, ගරු ඇමතිතුමනි, අපි දකින්නේ මේ ජනතාව පිළිගන්න දේ තමයි ඔබ සද්භාවයෙන් කොච්චර අඬපනක් කෙටුම්පත් හරිගස්සලා ගෙනාවත් මේ තියෙන අනපනත් වලින්වත් රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රටේ ඒ තියෙන අනපනත් වලින් රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තියෙන නීතිය හැමතෙ එකසේ බලපාන්නේ නැති තත්ත්වයක් රාජ්‍ය තුල සිද්ධ වෙනවා. අන්න ඒක මම හිතනවා ඉස්සෙල්ලාම අපි අනපනත් ගේන්න ඉස්සෙල්ලා මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන යාන්ත්‍රණයේ ශක්තිමත් කිරීම සඳහා, ඒ කියන්නේ මේක අපක්ෂපාතී යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම සඳහා අපි වෙහෙසෙන්න ඕනි. එහෙදී අර කියනවා වගේ අපි මොන නීති හැදුවත් මේ නීති ක්‍රියාත්මක කරන අය තමයි නීති කඩන්නේ. දැන් පහුගිය දවස්වල අපි දැක්කා ගරු ඇමතිතුමනි හිරු CIA නිවුස් වලින් පින්නුවා තිරිකුණාමලයේ සාෆි නගරවල වැලි කැණීම් ජාවාරමක් සිද්ධ වෙනවා කියලා. මේ ජාවාරම සිද්ධ කරන්නේ කවුද? නීතිය ක්‍රියාත්මක කරන් ඉන්න අධ්‍යක්ෂක ජෙනරාල්වරයා, ඒ භූවිද්‍යා පතල් කර්මාන්ත ආයතනයේ සජ්ජන්ද සිල්ලා මහත්තයා තමයි මේ ජාවාරමට බලපත්‍ර වැරදි විදිහට දීලා තියෙන්නේ. මේ ජාවාරමේ වැලි බලපත්‍රය ගත්තේ කවුද? වර්තමානයේ ඉන්න භූවිද්‍යා පතල් කාර්යාංශයේ සභාපතිවරයා.
එතකොට මේ සභාපතිවරයයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයයි වැලිජාවරම කරනවා නම් මේක දින අනපනත් ගැන කතා කරලා වැඩක් තියනවද? කාටද අපි අනපනත් හදලා දෙන්නේ ක්‍රියාත්මක කරන්න කියලා? ඒ හින්දා මම කියනවා දැන් පනත දීලා තියෙන්නේ මේ සභාපතිවරයා මංජුල සෙනරත් මහත්මයා. එතුමාට අයිති අප්ටවුන් වෙන්චර්ස් ප්‍රයිවට් ලිමිටඩ් එකට තමයි වැලි ගැනීම කරන්නේ වර්තමාන සභාපතිවරයා. එතකොට එහෙමනම් ඒ සභාපතිවරට වැරදි විදිහට නීති රීති උල්ලංඝනය කරලා අනපනත් කඩලා බලපත්‍රය දීලා තියෙන්නේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා. එහෙනම් අර වැටත් නියරත් ගොයම් කානම් කාට පවසන්නේ අමාරුව කිව්ව වගේ නීති හදන්න ඉන්න මිනිස්සු නීතියට අත ඒ දෙන්නාම ආරක්ෂා කරන්න ඇමතිවරයා. වගකීමෙන් කියන ඒ දෙන්නාම ආරක්ෂා කරන්නේ පරිසර භූවිද්‍යා පතල්කාරී භාරව ඉන්න ඇමතිවරයා. සභාපතිවරයාත් ආරක්ෂා කරනවා මේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාත් ආරක්ෂා කරනවා. එහෙනම් මෙතෙන්ට ගියා නීති හදලා අත උස්සලා ඇමතිකමේ ගිහිල්ලා හුරුටික ආරක්ෂා කරනවා නම් මොකද්ද මේ රටේ තියෙන නීති හදන එකේ තේරුමක් තියනවද? අපි මේ විවස්ථාදායක සභාවට ඇවිල්ලා කාලේ නාස්ති කරන එකේ තේරුමක් තියනවද කියන එක මම විශේෂයෙන් අහනවා. එමනම් අපි විශේෂයෙන් මම කියනවා මේ පරිසර ලේකම්වරයා තමයි අනිල් වෛද්‍ය අනිල් ජාසිංහ මැතිතුමා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා. එතුමා පරීක්ෂාවක් කරලා කිව්වා මේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට නීතිමය අයිතියක් නැහැ පත් වීමට වහාම මෙයාව හිටපු තැනට යවන්න ඕනේ කියලා කියද්දි ඒ සඳහා ඇමතිවරයාට අවුරුද්දකට ඉස්සෙල්ලා ඒ නිර්දේශය අමාත්‍යංශයේ ලේකම්වරයා ලබා දීලා තියෙද්දි අද වෙනකල් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙමනම් මොකද එහි විමර්ශන නිලධාරියා වෙන්නේ ඇමතිවරයා වනතනුව. ඒතර ඇමතිවරයා මේක ගණන් ගන්නේ නැත්නම් ලේකම්වරයා කියන දේ අන්තිමට වෙලා තියෙන්නේ ඇමතිවරයා මේ අධ්‍යක්ෂකට නීති විරෝධී පත්වීමකට දු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැලිජාවරම් කිරීමේ ඉත්තේ බවට පත්තරගෙන ඔහුගෙන් වැඩ ගන්නවා. අර හින්දා ඒක මම කියන මේක තේරුමක් තියනවාද කියලා. විශේෂයෙන්ම කියනවා නම් එදා හදපු 1992 අංක 33 දරන පතල්හා කණිද්‍රව්‍ය පනත උල්ලංඝනය කර අධ්‍යක්ෂකවරයා සභාපතිවරයාට එදා වැලිකණීම් බලපත්‍රය දෙනකොට වර්තමාන සභාපතිවරයාට 1980 අංක 47 දරන ජාතික පාර්ශ්වික පනත උල්ලංඝනය කරා. එහෙනම් ආයිත් මේ පරීක්ෂණය කරලත් අමාත්‍යංශයේ ලේකම්වරයා පරීක්ෂණය කරලා ඇමතිවරයාට දීලා තියෙනවා වහාම චාර්ජ් ෂීට් එකක් අධ්‍යක්ෂ වර්තමාන අධ්‍යක්ෂ ජෙනරාල් සජ්ජන සිල්ව මහත්තයාට. ඒක ඇමතිවරයා ගණන් අරන් නැහැ. ඒක හමස් පෙට්ටියට දාගෙන තියාගෙන ඉන්නවා. ඉතින් මේ රටේ නීතියක් හැදුවට වැඩක් තියෙනවද? ඔබතුමා අනපනක් ගෙනවට වැඩක් තියෙනවද? මේවා ක්‍රියාත්මක වෙන රාජ්‍ය නිලධාරීන් ඇමතිවරු මේවා ක්‍රියාත්මක කරන්නේ මෙතෙන්ට ඇවිල්ලා අත උස්සලා මේක සම්මත කරත් වැඩක් තියෙනවද? මේ පැත්තෙන් ඇවිල්ලා අත උස්සලා කරුණාකරලා මම කතා කරලා පස්සේ කතා කරන්න මම වෙලාව දෙන්න බෑ. මේ වැඩක් තියෙනවද? ඒ සඳහා අවශ්‍යතාවයක් තියෙනවද? ඇමතිවරයා නම් මේක කඩන්නේ මෙතෙන්ට ඇවිල්ලා අත උස්සලා මේ පන්ද සම්මත කරන ඇමතිවරයාට සදාචාරක අයිතියක් තියෙනවද?
අර මන්තුමා ඊයේ ඔබතුමාලාගේ හේසා විතරන මන්තුමා ගඟේ විනාශ කරන්න ඉඩ දුන්න නැත්නම් ගඟ මිනි ජනතාවත් එක පාරට බහිනවා. ඉතින් ඒව පරිසරහානිනේ. ඒව කතා වෙන්නේ නැද්ද?
ගඩු ආණ්ඩු පක්ෂයේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයතුමාට මම කියන්නේ ඔබතුමා ඔබතුමාගේ පක්ෂයේ ඉන්න කෙනෙක් වැරද්දක් කරාම මේ පැත්තට ඇඟිලි දික් කරලා ඒක හරි කියන එකද ඔබතුමා කියන්නේ? විලි ලැජ්ජ නැති මන්ත්‍රීකමක් නේ තියෙන්නේ. මේ ඒන්වර අපි වැරදි කරන ඒගොල්ලෝ වැරදි කරනවා නම් අපිත් වැරදි කරන්න ඕනේ. ඒකද මම කියන්නේ ඒකද தත්ත්වය? ඒකින්න මම කියනවා කරුණා කරලා මේ වැඩේ මේක තේරුමක් නැහැ. මේ රටේ නීති පාස් කරාට නීති හදුවට තේරුමක් නැහැ. ඒ කියන්නේ ඒ හින්දා මම කියන්නේ මේක තේරුමක් නැහැ. අනිත් එක ගරු මූලාසනේරුවට මන්ත්‍රීතුමනි වැලි කැපුම්කාරයෙක් වැලි ජාවාරම්කාරයෙක් ඇමතිවරයා කොහොමද සභාපතිවරයා කරන්නේ ඒ ආයතනේ? ව්‍යාපාරයක් වශයෙන් වැලි ජාවාරම් කරන පුද්ගලෙක්ව අරගෙන ඇවිල්ලා සභාපති පුටුවේ ඉඳවන්නේ ඇමතිවරයා කොහොමද? ඒකට සදාචාරමු අයිතියක් තියනවද? ඒ බලපත්‍ර දෙන ආයතනයේ සභාපති කරන්නේ. ඉතින් රටක් හැදෙයිද? හොරත් නිය අර වැටත් නියරත් ගම් කානම් කාට පවසන්නේ යමාරු කියලා.
කරු
ඇමතිවරයා මම ඔබතුමාගෙන් අවසාන වශයෙන් කතා කරනවා. දැන් අපි එදා ඔබතුමා මමත් කමිටුවේ සභාපතිවරයා වශයෙන් සත්භාවයෙන් එදිනදා නඩු අහන අධිකරණයක් ගෙනාවා. මේ රටේ විශාල වශයෙන් මූල්‍ය වංචා සිදුවෙන හින්දා අද ඒකට මොකද වෙලා තියෙන්නේ? ඒ විතරක් නෙමෙයි ගරු ඇමතිතුමනි, නඩු 41ක් මහා පරිමාණයේ මූල්‍ය වංචා යහපාලන ආණ්ඩේ පවත් පනවපු නඩු 41ක් ටෙක්නිකල් ෆෝල්ට්ස් කියලා ඉවත ගියා. ඒ නීතිය අහලා
අධිකරණය
අහලා නෙමෙයි චූදිතයන්ව නිදහස් කළේ, ටෙක්නිකල් ෆෝල්ට්ස් කියලා වැරදි කියලා. එහෙනම් ඒවා නැවත පවරන්නේ නැද්ද? ඇයි මේ නීතිපති දෙපාර්තමේන්තුවේ පවරන්නේ නැතුව තාමත් කල්මරන්නේ කියන එකත්
කතා සංකාර කරන මන්ත්‍රාලය අවසානයි. බොහොම ස්තුතියි ගරු කාවින්ද ජයවර්ධන මැතිතුමා. ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
ඔව් ගරු සභාපතිතුමනි, බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා කාලය ලබා දීම පිළිබඳව. විශේෂයෙන්ම අද දිනේදී තාමත් කාලෝචිත මාතෘකා කීපයක් සාකච්ඡා කරනවා මේ ගරු සභාවේදී. විශේෂයෙන්ම මේ මත්ද්‍රව්‍ය පිළිබඳව කතා කරනකොට ගරු සභාපතිතුමා, මේ මත්ද්‍රව්‍ය එදා අපි දැනන් හිටියේ සාමාන්‍යයෙන් මේ රටේ පහළ මට්ටමේ එහෙම නැත්නම් යම් ආකාරයේ රැකියාවක් කරන්න නැති රස්තියාදු කටයුතු කරන පිරිස් තමයි මත්ද්‍රව්‍ය භාවිතා කරන්න කියලා. හැබැයි අද වෙනකොට ගරු සභාපතිතුමා පාසල් දරුවන්, ඒ වගේම තරුණ ප්‍රජාව, ඒ වගේම මේ රටේ අනාගතය බාරගන්න ඉන්න අපේ පිරිස් තමයි මේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා තියෙන්නේ. ඒතර අපිට මේ රටේ නීති සම්පාදනය කරන ප්‍රධාන ආයතනයේ හැටියට වගකීමක් තියෙනවා මේ නීති සම්පාදනය කිරීමට. හැබැයි අපේ අජිත් මාන්නප්පරු මන්තුමා කිව්වා වගේ අපි මොනතරම් මේ පාර්ලිමේන්තුව තුල නීති සම්පාදනය කරත් ගරු සභාපතිතුමනි, මහ පොළොවේ නීති ක්‍රියාත්මක කළ යුතුයි. එයිදී අපි දන්නවා පැහැදිලිව මේ හදන නීති වලින් රිංගා යන්න යම් යම් ආයට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒකට රාජ්‍ය නිලධාරීන් හැමෝම නෙමෙයි, දූෂිත රාජ්‍ය නිලධාරී, ඒ වගේම පොලිසියේ දූෂිත නිලධාරී, ඒ වගේම නීති පද්ධතියේ ඉන්න අනිකුත් නිලධාරීන් වගේ කියන්නට සිදු වෙනවා. දැන් උදාහරණයකට වරදක් කරපු කෙනෙක් හසු වුණාම යම් කාලයකට එයා අත්අඩංගුවට පත් වෙලා ඊට පස්සේ අප ලැබිලා ආයමත් ඒ පුද්ගලයා ඒ ජාවාරමේ නියලෙනවා. දැන් මේ වෙනකොට ගරු සභාපතිතුමා පැහැදිලිව අපි දන්නවා මහා දවාලේ ප්‍රසිද්ධියේ මිනිස්සුන්ව වෙඩි තියලා මරණ යුගයක් මේ ආරම්භ වෙලා තියෙනවා. පාතාලේ විසින් කිසිම ඉවබ්බවක් නැතුව, බයක් නැතුව ප්‍රසිද්ධියේ මේ රටේ මිනිස්සුන්ව ඝාතනය කරනවා. ඒ අය එහෙම කරනකොට සමහරලාට පාර යන අහිංසක මිනිස්සුන්ටත් එඩි වැදිලා අපි දැක්කා ජීවිත අහිමි වෙලා තිබෙනවා. ඒතර එහෙම තත්ත්වයක් තියෙද්දි ගරු සභාපතිතුමනි, අපි බලන්න ඕනේ මේ සමස්ත මත්ද්‍රව්‍ය යාන්ත්‍රණයම නතර කරන්නේ කොහොමද, මේකට තිත තියන්නේ කොහොමද කියලා. ඒතර අපි දන්නවා අපේ රට අද ඩ්‍රග් හබ් එකක්, එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය මධ්‍යස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. නැව් වලින් එනවා, බෝට්ටු වලින් එනවා, දීවර බෝට්ටු වලින් එනවා. ඒතර මේවා රට තුලට සමහර වෙලාවට එන මත්ද්‍රව්‍ය මං හිතන්නේ රටේ භාවිතා කරන්නත් පුළුවන් කියලා. ඒ තරම් කෝටි 60කට කෝටි 600කට මේ ළඟදී හෙරොයින් මත්ද්‍රව්‍ය හසු වුණා. මං හිතන්නේ රටේ භාවිතා කරන්නත් බෑ මෙච්චර ප්‍රමාණය. ඒතර බලන්න ඕනේ මේ මත්ද්‍රව්‍ය යන්නේ කොහෙටද? මේ මත්ද්‍රව්‍ය එන්නේ කොහෙන්ද? අපි ඒ බීජේ මුල හඳුනාගෙන ඒක අවසන් කරොත් හරියට ඒ රෝගය හඳුනාගෙන රෝගයට ප්‍රතිකාර දෙනවා වගේ මේ මත්ද්‍රව්‍ය එන ප්‍රමුඛ මූලස්ථානය හඳුනාගෙන ඒක වැළැක්වුවොත් මං හිතන්නේ යම් ආකාරයෙන් අපේ රටේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙන තරුණ තරුණියන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙනවා ගරු සභාපතිතුමා බෙදා හැරීමේ යාන්ත්‍රණය. ඒතර මේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ යාන්ත්‍රණය අපිට නතර කරගන්න පුළුවන්කම ලැබුණොත් මම විශ්වාස කරනවා අපේ රටේ නැවත වතාවක් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙන තරුණයන්ගේ ජීවිත ආරක්ෂා කරන්න පුළුවන් කියලා. අපි කල්පනා කරනවා නම් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච කෙනා අල්ලලා ඊට පස්සේ බෙදා හැරීමේ යාන්ත්‍රණය අල්ලලා ඊට පස්සේ මේකේ මූලාරම්භය දක්වා යන්න පුළුවන් කියලා, ඒක කොයිතරම් ප්‍රායෝගිකද කියන එක පිළිබඳව මට සාධාරණ සැකයක්. ඒ නිසා ගරු සභාපතිතුමනි, අපි කියන්නේ මේ රටේ මේ මත්ද්‍රව්‍යයට තිත තියන්නට ඕනේ දෙන්න පුළුවන් උපරිම දඬුවම දීලා. පිලිපීනේ, ඒ වගේම සිංගප්පූරුවේ දෙන දැඩි දඬුවම් ලබා දීලා මේ මත්ද්‍රව්‍ය ගෙන්නන මේ ජාවාරම්කරුවන්ට දඬුවම් ලබා දිය යුතුයි. ඒ වගේම විශේෂයෙන්ම මගේ ආසනය ගැන කතා කරන දීවර ආසනයක් අද වෙනකොට අපේ දීවර ජනතාව දැඩි අර්බුදයකට පත් වෙලා තිබෙනවා. ඒකට හේතුව තමයි ඔබ දන්නවා ගරු සභාපතිතුමනි, දීවර ජනතාවට විශේෂයෙන්ම කුඩා බෝට්ටු හිමියන්ට අවශ්‍ය වෙන්නේ ලාම්පු තෙල්. ලාම්පු තෙල් දැවැන්ත හිඟයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ රටේ ලාම්පු තෙල් මිල වැඩි කළා, ඒකත් එක්ක රුපියල් දෙසිය පනස්තුනකින් වැඩි කරපුවාම ඒ ප්‍රමාණයට ලාම්පු තෙල් අරගෙන මේ දීවර ජනතාවට දීවර කර්මාන්තේ නියලෙන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ ටූටි වලට ගෙවන්න ඕනේ. ඒ මිල වැඩි වෙලා තියෙනවා. දීවර ආම්පන්න වල මිල වැඩි වෙලා තියෙනවා. දීවර බෝට්ටු වල මිල වැඩි වෙලා තියෙනවා. මේකත් එක්ක ගත්තාම දවසකට දීවරේකට රුපියල් 50000ක් විතර ප්‍රමාණයක් ගරු සභාපතිතුමා මුහුදු යන්න යනවා. හැමදාම ගියාපුවම ගරු සභාපතිතුමා හැමදාම මාළු හම්බෙන්නෙත් නැහැ
මේ. කාලේ අවසානයි කතාව.
ඒ නිසා තප්පරයක් ගරු සභාපතිතුමා. එහෙම තියෙන නිසා මේ දීවර ජනතාවට යම් කිසි සහනයක් ලබා දෙන්න කියන ඉල්ලීම අපි මේ ආණ්ඩුවට කියා සිටිනවා. අපි දැක්කයි චීන රජය විසින් දීවර ජනතාවට සහ කෘෂිකර්මාන්තයේ නියැලෙන ජනතාවට ලීටර් මං හිතන්නේ මිලියන 10ක් ලබා දෙන්න ඩීසල් කටයුතු කරනවා කියලා. අපි ස්තුතිවන්ත වෙනවා චීන රජයට. හැබැයි මේක බොහොම විනිවිදභාවයෙන් අපේ දීවර ජනතාවටත් කෘෂිකාර්මික ජනතාවට ලබා දෙන්න කියන ඉල්ලීම මම රජයෙන් කර සිටිනවා. බෙහෙවින් ස්තුති.
බොහොම ස්තුතියි ගරු ඩයනා ගමගේ මන්තුමිය ඇමතුමිය. ඔබතුමියට විනාඩි 11ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි මේ කාලය ලබා දීමට ගරු ශාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඇත්ත වශයෙන්ම අද අපි මේ කතා කරන විෂය විෂ වර්ග සහ අන්තරාදායක ඖෂධ මේ ලංකාව තුළ අද අපි දන්නවා මේ පාසල් ළමුන් පවා මේකට ඇබ්බැහි වෙලා තියෙන තත්ත්වයක් අද රට තුළ තියෙනවා. අපි සියලු දෙනා මේ ගැන කතා කරලා තියෙනවා. මේක ගැන අපි හැමදාමත් කතා කරන දෙයක් මේ රටේ මේ අම්මලා තාත්තලා මේකෙන් විශාල පීඩාවක් විඳිනවා. තමන්ගේ අහිංසක දරුවෝ මේ විශාල විස මද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම තුලින් මම ඇත්තරම විශ්වාස කරනවා මම අපේ ගරු අලි සබ්‍රි ඇමතිතුමාගේ කතාවට 100%ක්ම එකඟයි. එතුමා ඒ කියපු සෑම වචනයක්ම ඇත්තටම අපි හිතර ගත යුතුයි. මොකද එතුමාගේ හැම වචනයකම තේරුමක් තියෙනවා. මටත් කියන්න තියෙන්නේ මේ රට තුල අපි දකිනවා මද්‍රව්‍ය බිස්නස් එක කරන මිනිස්සු. හැබැයි අපි කරන්නේ මද්‍රව්‍ය ඇඩික්ස්ලා. මේකට ඇබ්බැහි වෙච්ච මිනිස්සුන්ගේ පස්සේ දුවන එක තමයි එතුමා කිව්වා වගේ. නමුත් අපි හොයන්නේ මේ මෙතනට මේ ළමයි වැටුනේ මේ ඇබ්බැහි වීමට මිනිස්සු වැටලා තියෙන්නේ කොහොමද මේ මද්‍රව්‍ය රටට එන හින්දා. එතකොට මේ මද්‍රව්‍ය රටට එන ක්‍රමය අපි තාම නවත්තලා නැහැ. මේක දැන් අවුරුදු ගණනාවක් තිස්සේ වෙන දෙයක්. ඒ හින්දා එතුමා කිව්වා වගේ අපි ඇත්ත වශයෙන්ම දැඩි දඬුවම් ගේන්න ඕනේ මේ මද්‍රව්‍ය ජාවාරම් කරන මිනිස්සුන්ට. මරණ දඬුවම දීලා මදි. මම විශ්වාස කරන්නේ මරණ දඬුවම ඒ මද්‍රව්‍ය වලටවත් අඩුම ගානේ මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි මේ රට තුල. මොකද මේක නැත්තම් අපිට මේ විදිහට යන්න බෑ. අනිත් එක මම විශ්වාස කරන්නේ පාසල් තුල වෙන රටවල් වල පාසල් තුල කරන්නේ මේ මද්‍රව්‍ය සම්බන්ධයෙන් නාකොටික්ස් එකෙන් හරි පොලිසියෙන් හරි ගිහින් පාසල් වල මේ දරුවන්ට මේක පිළිබඳව අධ්‍යයනයක් ලබා දෙනවා. මේකේ තියෙන භයානකකම ගැන කියලා දෙනවා. මම විශ්වාස කරනවා අපිත් ඒ දේ කළ යුතුයි. සෑම පාසලක් තුලම අපි ස්ථාපනය කළ යුතුයි මේ වගේ වැඩ කොටසක්. මේක යා යුතුයි. ඒ වගේම පාසල තුලම ඔත්තු බැලීමේ සේවාවක් මේ පාසල් දරුවන් තුලම අපි ඇති කළ යුතුයි. මේක නවත්තන්න. අනිත් එක මම දන්නවා ගොඩක් අය කියනවා රිමාන්ඩ් බාරයට දාන්න ඕන. ඔය කිව්වා වගේ ග්‍රෑම් දෙකක් තියෙන අය මේ පහුගිය කාලේ අපි රිමාන්ඩ් කරා. මම කියන්න කැමතියි මේ විදිහට මේ ඇබ්බැහි වීම තුල මේ ඩ්‍රග් ඇටික්ස් ලව ගිහිල්ලා රිමාන්ඩ් එකේ දාන එකෙන් ඩ්‍රග් ඇඩික්ස් ලා අපි දන්නවා දැන් කිව්වා වගේම 105ක් පමණ ඉන්නවා මේ රට තුල. අපි මේ ගොල්ලන්ව ගිහිලා මේක දාන එක තුලින් පරිසබ්බි මැතිතුමා කිව්වා වගේ මේ හැදෙන්නේ පාතාලයක්. මේ ඩ්‍රග් එකට ඇබ්බැහි වෙච්ච කෙනා ඇතුළට ගියාම එන්නේ සම්පූර්ණම ඩ්‍රග් ඩීලර් කෙනෙක් වෙලා පාතාලයත් එක්ක එකතු වෙලා. ඒගොල්ලෝ තමයි ඊට පස්සේ ඩ්‍රග් ඩීල්ස් කරන්නේ ඔක්කොම. ඒ කරන ක්‍රම ඒගොල්ලෝ ඇතුලේ හොයා ගන්නවා මේ ඉරගෙදරට ගියාට පස්සේ. ඒ විතරක් නෙමෙයි, කවුද මේගොල්ලන්ව මේ වගේ හැම කෙනාම මේ විදිහට රිමාන්ඩ් බාරයට පත් කරන්න ඉරගෙදරට යවන්න ගත්තොත් එක සිරකරුවෙකුට අපි දිනයකට වැය කරනවා රුපියල් 800ක් රටේ ජනතාවගේ බදු මුදල්. එක සිරකරුවෙකුට ඔබතුමාලට හිතා ගන්න පුළුවන් ද කොච්චරක් අපි වැය කරනවද කියලා දිනකට මේ සිරකරුවන්ට. එතකොට අපි කල යුත්තේ ගොලංග සිරගත කිරීම නෙමෙයි. අර කිව්වා වගේ ග්‍රෑම් දෙකක් කියන්නේ අබ්බැහි වීමක් ඇඩික් කෙනෙක්. එතකොට ඒ ඇඩික් අපි කරන්න ඕන අනිවාර්ය කරන්න ඕන නීතිය මගින්ම. මම විශ්වාස කරන්නේ වොලන්ටරි නෙමෙයි. Make a, this should be done compulsory by the justice system. It should be compulsory to be rehabilitated, not voluntary. ඒක හින්දා මේක මේ විදිහට විය යුතුමයි. ඉතින් මම හිතනවා ඒක වෙනස් විය යුතුයි කියලා දැන් voluntary එක වෙනස් කරලා අධිකරණයෙන්ම මේ අබ්බැහි වෙච්ච මේ මත්කුඩු වලට අබ්බැහි වෙච්ච අයව පුනරුත්ථාපනයට යැවිය යුතුමයි. ඒ හින්දා ඒක මම විශ්වාස කරනවා අපි ඉදිරියට අපේ ගරු ඇමතිතුමා ඒ වැඩපිළිවෙලට යම් කිසි දෙයක් යොදවයි කියලා. ඉතින් අනිත් එක මට කියන්න ඕන දැන් අපි දැක්ක පහුගිය කාලේ මට මම කියන්න දෙයක් තියෙනවා මේ ඔබතුමා කරුණා කරලා මේ පාරට බහින වැඩේ නවත්තන්න මොකද මේ රට දැන් මේ බංකොලොත් භාවයෙන් අපිට එළියට ගන්න ඕන වෙලා තියෙනවා අපි දැනට මේ රට යම් කිසි ප්‍රමාණයකට මේ රටට සංචාරකයෝ ඇවිත් ඉන්නවා එමින් සිටිනවා ඒ හින්දා ඔබතුමා හැටියට කළ යුත්තේ මේ දේ නෙමෙයි පාරට බහින එක නෙමෙයි කරන්න ඕනේ මේව කඩාකප්පල් කරන එක නෙමෙයි ඔබතුමා කරන්න ඕන මේක කරුණා කරලා ඔබතුමා නවත්තන්න මේ රටට මේ ජාතියට මේ රටේ ජනතාවට ඔබතුමාට කිසියම් ආදරයක් තියෙනවා නම් මේ වැඩේ නවත්තන්න ඔබතුමා මේක කරන්න එපා මොකද අපි දැක්කා එදා ඔබතුමා අපාරට බැහැලා අන්තිමට මිනිස්සු හූ කිව්වා ඊළඟට හූ කියන එකක් නැහැ රටේ ජනතාව ඊළඟට ගල් මුගුරු වලින් ගහයි මේ විදිහට ගියොත් මොකද මේ රටේ මිලියන 22ක ජනතාවක් දුක් විඳින්න ඔබතුමාගේ මෝඩ ක්‍රියාවලට ඒ හින්දා කරුණා කරලා මේක නවත්තන්න අනිත් එක මම කියන්න කැමතියි මේක මං පිළිබඳව ප්‍රශ්නයක් ඔබතුමාගේ මේ ළඟ තියාගෙන මට ආරංචි හැටියට ඔබතුමාමයි ඒක කියන්න කියලා තියෙන්නේ ඔබතුමා මේ සමගි ජන බලවේගය කියන මම දන්නේ ඒ පක්ෂයට කොහොම ආවද කියලා මේ වගේ මිනිස්සු මං මේ පහුගිය කාලේ දැක්ක කාන්තාවකට මට මොන තරම් නිගා කරාද කියලා මේ ටීවී මේ මේ මාධ්‍ය තුලින් මම දැක්කා සමගි ජන බලවේගය කියාගෙන ඔබතුමාව එහා පැත්තේ තියාගෙනයි මේ කතා කළේ එතකොට ඒ කතා කරන්නේ ඔබතුමාගේ මවට ඔබතුමාගේ බිරිඳට සහෝදරීට එයින මතක තියාගන්න කාන්තාවක නිගා කරන කෙනෙක්ව ළඟ තියාගෙන ඔබතුමා වෙතන වාඩි වෙලා ඒ කාන්තාවට නිගා කරන් දෙද්දි මොකද්ද ඔබතුමාගේ තියෙන ලැජ්ජායි අත්තම කියන්නේ මේ තියෙන ලැජ්ජ නැති වැඩ හින්දා මම ඒවට බය නැහැ මට ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන් මට ඒව ප්‍රශ්නයක් නැහැ නමුත් කාන්තාවල් හැටියට කාන්තාවකට නිගා කරන ඔබතුමා විපක්ෂ නායකයෙක් හැටියට ළඟ තියාගෙන මේ ස්ටේජ් වල නැගලා ලැජ්ජයි පක්ෂේ මේ සමගි ජන බලවේගයේ පක්ෂය කියාගෙන අනිත් එක මේ සුදු පිරුවට ඇඳගත්තු සමහරක් අය මගේ පුරවැසිභාවය ගැන කතා කරනවා ටීවී වලට ඇවිල්ලා ඔය පැත්තේ ඉන්න අය මගේ රටේ පුරවැසිභාවය ගැන කතා කරනවා කාන්ත ඇයි මම කාන්තාවක් නේද පුරවැසිභාවය අනිත් මේක ඉන්නවලු තවත් පුරවැසිභාවය දීප්ත පුරවැසිය කියන අය ඒගොල්ලෝ ගැන කතාවක් නැත්තේ ඇයි එහෙනම් එහෙම දෙයක් තියෙනව නම් ඒව නීත්‍යානුකූලව විසඳගන්න කතා කරන්න එපා මේ මෙතනට ඇවිල්ලායි මාධ්‍ය වලට ගිහිල්ලායි මේ පුරවශිකම මම ඔබතුමාලගෙන් අහන්න කැමතියි මේක ගැන කතා කරපු කීප දෙනාගෙන් අහන්න කැමතියි ඔබතුමාලා බෞද්ධද ඔබතුමාලා බෞද්ධාගමේද බෞද්ධාගමේ නම් අපි මේක ගැන කතා කරන්න ගියොත් අපිට කතා කරන්න වෙන්නේ බංග්ලාදේශෙන් ආපු විජේ කුමාරයා ගැන විජේ කුමාරයා කියන්නේ කවුද එතනින් පටන් ගමු එහෙනම් අපි ඔබතුමාලා සියලු දෙනා අදහන බෞද්ධාගම බුදුහාඳුරෝ කියන්නේ කවුද? ඉන්දියාවේ සිදුහත් කුමරු. අද අපි අවුරුදු 2500ක් ගැන කතා කරන රටේ කවුද බුදුහාඳුරෝ හැටියට අපි මේ 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 අදහන්නේ අපි මේ විශ්වාස කරන බුදුහාඳුරන්ගේ ධර්මය. එතකොට බුදුහාඳුරෝ කියන්නේ සිදුහත් කුමරු ඉන්දියාවේ. කවුද දන්ත ධාතුන් වහන්සේ මේ රටට වැඩම කරේ? විදේශික කාන්තාවක්. කවුද මේ රටට බුද්ධ ආගම ගෙනාවේ? විදේශික ඒ හින්දා බොරුවට නිකන් මිනිස්සුන්ට මඩ ගහන්න මේ ගැන කතා කර කර බොරුවට මේ එකදා ගන්න මේ 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 මඩ ගහලා මේ වගේ දේවල් කරන්න එපා ඔබතුමාලා මේ රටේ හැම ආණ්ඩුවකම ඇමතිවරු වෙලා හිටියා ආණ්ඩු කළා මොකද්ද මේ රටට කරලා තියෙන්නේ තමුන්ගේ හිටපු පළාතටවත් වැඩක් කරලා තියනවද මේ ආණ්ඩුව
තව විනාඩි දෙකක් කාලයක්
මේ ආණ්ඩුව මේ තත්ත්වයට පත් කරන්න ඒ වග කියන්න ඕනේ ඒ කට්ටිය අද මේ රට මේ තත්ත්වයට පත් කරන්න වග කියන්න ඕන මිනිස්සු දැන් එහා පැත්තට ගිහිලා මහා ලොකුවට කතා කරනවා මඩ ගහනවා මේවට හරි මැරලෙ ඉපදිලා වගේ මේ කට්ටිය කතා කරන්න හැදියට ඒගොල්ල මේකේ ඇමතිකම් කරපු අය මේ ආණ්ඩුවේ ඇමතිකම් කරපු සමහරක් අය කතා කරන්නේ මේ මේ රට මේ තත්ත්වයට පත් කරන්න ඒගොල්ලොත් වක් කියන්න ඕනේ. ඒ හින්දා මේක ගැන කතා කරන්න ලෑස්ති වෙන්න එපා. කවුරුවත් මේ රට මේ විදිහට යන්න බෑ. මම කියන්නේ විපක්ෂයක් හැටියට විපක්ෂ නායකතුමාට කරුණා කරලා ඔබතුමා ඇත්තටම හොඳයි කොන්දේසි දාපු එක. ගෝඨාභය සර් ඉන්න කාලේ කොන්දේසි දාපු එක නැත්තම් ඔබතුමාද මෙතන හිටියනම් මේක සෝමාලියාවක් වෙලා තමයි ඉවර වෙන්නේ. අපි ඔක්කොටම එල්ලිලා මැරෙන්න වෙන්නේ මේ රටේ. එහෙම වුණා නම් එහෙම. ඒක අපේ කාගේ හරි මේ මිලියන 22ක පිනක්. එහෙම නොවිච්ච එක. කොන්දේසි දදා හිටපු එක. ලියුල් ලියලිය. ඒක ලොකු දෙයක්. ඒ හින්දා මම ඔබතුමාලාට කියන්න කැමති මේකට එකතු වෙලා මේ රට ගොඩ දාන්න. අද ඡන්දයක් තියන්න පුළුවන් තත්ත්වයක මේ රට නැහැ. ඡන්ද නෙමෙයි ඡන්ද ගත්ත කියලා කරන්න පුළුවන් කෙහෙම්මලකුත් නැහැ මේ රටේ ඔබතුමාලට. කොහෙන්ද ඩොලර් එන්නේ ඔබතුමාලට මේ රටේ මේ ඡන්දය තිබ්බ කියලා හෙට? කොහොමද මේ රට කරගෙන යන්නේ ඔබතුමාලා? මොනවාද ඔබතුමාලට තියෙන ගැරන්ටි එක ඔබතුමාට මේ රට කරන්න පුළුවන් කියලා හෙට ඡන්දය තියලා ඔබතුමාලට මේ රට දුන්නොත්? මේ රට බාර ගන්න කියලා කියනකොට දිව්වා. හැංගුණා. ඊට පස්සේ ලිව්වා ලව් ලෙටර් ලියනවා වගේ එක දිගටම. ඒ හින්දා මට ගහන්න ලෑස්ති වෙන්න එපා ඔය එක එක්කෙනා.
කාලය අවසන් කරගන්න.
හොර වැඩ කර
කාලය අවසන් කතාව
අවසන් කරගන්න. හැමෝම ඔය පැත්තේ. ඒ හින්දා කරුණා කරලා මේ මට කමන්නේ නැහැ. මඩ ගැහුවට මේව වදින්නේ නැහැ. මට ඒව ප්‍රශ්නයක් නැහැ. ඒව විසඳගමු අපි වෙනම. නමුත් මේ රට කරන්න ඉඩ දෙන්න. මට කියන්න තියෙන එච්චරයි මේ රට කරන්න එකතු වෙන්න. එහෙම නැතුව ඡන්දෙ ඉල්ලගෙන පාරට බැහැගෙන අපිට බලය දෙන්න කියලා ඔබ සියලු දෙනාම කරලා තියෙන්නේ. ඊළඟ අවුරුදු පහේ ඡන්දෙ ගන්න කොහොමද කියලා මේ රට කරන හැම එන කෙනා කරලා තියෙන්නේ ඒක තමයි. රටක් ගැන හිතලා නැහැ කවුරුවත්. ඒකින්ද මේ රට ගැන හිතන්න, මේ ජනතාව ගැන හිතන්න, මේ ජනතාව විඳින පීඩනය ගැන හිතන්න, රටේ ජනතාවට සහන සලසන්න හිතන්න. එක එක්කෙනාට මඩ ගග හැවිදින එක නෙමෙයි කල යුත්තේ මේ රටේ. ඒකින්ද මම කියන්නේ අවසන් වතාවට ඔබතුමාලා විපක්ෂයක් හැටියට මේ රටේ එකතු වෙලා මේ රට ගොඩ දාන ක්‍රමයක් හොයන්න එච්චරයි කරන්න තියෙන්නේ
ඔයාලට. කාලය අවසන් කතාව අවසන් කරන කරුමත් තියෙන කතාව.
ඔව් බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නට.
බොහොම ස්තුතියි බොහොම ස්තුතියි. Honorable Indram Maharup, you have 5 minutes.
நன்றி சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்று விவாதிக்கப்படுகின்ற சட்டமூலங்கள் திருத்தம் சம்பந்தமான விடயங்களிலே குறிப்பாக இந்த போதைப் பொருள் சம்பந்தமான விடயங்கள் பேசப்படுகின்றன. உண்மையிலே இன்று இந்த போதைப் பொருட்களினுடைய அதிகரிப்பு வீதம் மிகவும் அதிகரித்து செல்லுகின்ற ஒரு நிலைப்பாடு காணப்படுகின்றது. குறிப்பாக இன்று இளைஞர்கள் பாதிக்கப்படுகின்ற அல்லது இளைஞர்களுடைய எதிர்காலத்தை கேள்விக்குறியாக்குகின்ற ஒரு நிலைப்பாட்டுக்கு இன்று இந்த போதைப் பொருளுடைய பாவனை அதிகரித்திருக்கின்றது. குறிப்பாக இன்று நான் பிரதித்துவப்படுத்துகின்ற திருகோணமலை மாவட்டத்தில் கூட இன்று இந்த போதைப் பொருட்களினுடைய பாவனை இன்று அதிகரித்து செல்லுகின்றன. குறிப்பாக இன்று சிறார்களை குறிவைத்து இந்த வியாபாரம் எடுத்துச் செல்லுகின்ற ஒரு நிலைப்பாடு எங்களுடைய பிரதேசங்களிலே காணப்படுகின்றது. ஆகையால் அதிலே அதை கருத்தில் கொண்டு இளைஞர்களுடைய சிறார்களுடைய எதிர்கால வாழ்க்கையை கருத்தில் கொண்டு அவர்களை பாதுகாப்பதற்காக கொண்டுவரப்படுகின்ற சட்டங்களை நாங்கள் ஆதரிக்க நாங்கள் தயாராக இருக்கின்றோம். ஆகையால் அவ்வாறான சட்டங்கள் மிகவும் தண்டிக்கத்தக்கன தண்டனை வழங்கக்கூடிய சட்டங்களாக உருவாக்கப்பட வேண்டும் என்பதுதான் எங்களுடைய ஒரு விருப்பமாக காணப்படுகின்றது. ஆகையால் இந்த போதைப் பொருட்களுக்கு அடிமையாக இருக்கின்ற சிறார்களுடைய எதிர்காலங்களை கருத்தில் கொண்டு சிறந்த முன்னெடுப்புகளை முன்னெடுக்க வேண்டும் என்பதை இந்த இடத்திலே நாங்கள் கேட்டுக்கொள்கின்றோம். குறிப்பாக இன்று இந்த பாராளுமன்றத்திலே நாங்கள் பார்க்கின்ற பொழுது இன்று பல விடயங்கள் பேசப்படுகின்றன. குறிப்பாக இன்று அரசாங்கத்திலே இருக்கின்ற அரசாங்கத்தைச் சேர்ந்த அமைச்சர்கள் பாராளுமன்ற உறுப்பினர்கள் இன்று அவர்களுக்கு வந்திருக்கின்ற இந்த குற்றச்சாட்டுக்களை எல்லாம் எல்லாவருக்கும் சுமத்த வேண்டும் என்ற ஒரு அடிப்படையில் இன்று 225 பேரும் குற்றவாளிகளாக சொல்லுகின்றார்கள். இன்று எப்படி 225 பேரையும் இன்று குற்றவாளியாக சொல்ல முடியும்? இன்று ஒரு வாகனம் அல்லது ஒரு ஒரு போக்குவரத்து சம்பந்தப்பட்ட ஒரு வாகனம் ஒரு ஆக்சிடென்ட் பட்டால் அதை பாவிக்கின்றவர்கள் அதை ஓட்டுநர்கள் அது சம்பந்தப்பட்டவர்களே தான் அதற்கு வகை சொல்லணுமே ஒழிய அந்த வாகனத்தில் இருந்தவர்கள் எப்படி பொறுப்பு கூறுவார்கள் என்பதை இந்த இடத்திலே கேட்டுக் கொள்கின்றோம். இன்று இந்த அரசாங்கத்திலே சில பிழையான நடவடிக்கைகளை மேற்கொண்டு பிழையான முடிவுகளை எடுத்து இந்த நாட்டை இவ்வளவான ஒரு மிகவும் மோசகரமான ஒரு நிலைக்கு சூழலுக்கு தள்ளியவர்கள் இன்று அவர்களுடன் அனைத்து பாராளுமன்ற உறுப்பினர்களையும் சேர்க்க வேண்டும் என்பதற்காக இன்று இவர்கள் இவ்வாறு 225 பாராளுமன்ற உறுப்பினர்களுடைய பிரச்சனையையும் இன்று ஒன்றாக காட்டுகின்ற ஒரு நிலைப்பாடு காணப்படுகின்றது. ஆகையால் நல்ல விடயங்களை செய்கின்ற பொழுதெல்லாம் நாங்கள் தான் இதற்கு பிரதான காரணம் என்று சொன்னார்கள். இதில் நாங்கள் மாற்றம்தான் இதற்கு பொறுப்புதாரிகள் என்று சொன்னார்கள். இன்று இந்த நாடு ஒரு மோசகரமான ஒரு சூழலுக்கு தள்ளுப்பட்டதற்கு பின்னர் இன்று 225 பேரும் இதற்கு வாய் கூற வேண்டும் என்று சொல்கின்றார்கள். இன்று இந்த அரசாங்கம் இன்று தேர்தலுக்கு பயப்படுகின்றார்கள், இன்று மக்கள் மத்தியிலே செல்வதற்கு இன்று அஞ்சுகின்றார்கள். இன்று எத்தனையோ அமைச்சர்கள் இன்று அமைச்சு பதவிகளை எடுத்து இன்னும் கொழும்பிலே தான் இருக்கின்றார்கள். இன்று அவர்களுடைய ஊருக்கு செல்ல முடியாது, அவர்களுடைய தொகுதிக்கு செல்ல முடியாது, இன்று அங்கிருக்கின்ற மக்களை சந்திக்க முடியாது. ஆகையால் இன்று இந்த தேர்தலை பிற்போடுகின்ற ஒரு நிலைப்பாடு காணப்படுகின்றது. இன்று கொரோனா முடிந்தும் இன்றும் இந்த அமைச்சர்கள் இன்று குவாரண்டைன் செய்யப்பட்டிருக்கின்றார்கள் கொழும்பிலே. இவர்களுக்கு ஊருக்கு சென்று மக்கள் மத்தியிலே சென்று மக்களிடம் வாக்கு கேட்கின்ற ஒரு சூழல் இல்லாத காரணத்தினால் இன்று தேர்தலை பிற்போட்டுக் கொண்டிருக்கின்றார்கள். இன்று மாகாண சபை என்று சொன்னால் அதிலே சில திருத்தங்கள் கொண்டு வர வேண்டும், அந்த தேர்தல் முறைகளை மாற்ற வேண்டும் என்று சொல்லுகின்றார்கள். உள்ளூராட்சி மன்றம் என்றால் உறுப்பினர்களை குறைக்க வேண்டும், உறுப்பினர்களை குறைக்க வேண்டும், அதிலே மாற்றம் கொண்டு வர வேண்டும் என்று சொல்லுகின்றார்கள். ஆகையால் இவ்வாறு சொல்வதன் மூலம் இன்று இந்த அரசாங்கத்திலே இருக்கின்ற அமைச்சர்கள் பாராளுமன்ற உறுப்பினர்கள் இன்று மக்களை கண்டு அஞ்சுகின்ற ஒரு நிலையிலே இருந்து கொண்டிருக்கின்றார்கள் என்பதை நாங்கள் விளங்கிக் கொள்ள வேண்டும். ஆகையால் இன்று இந்த பாராளுமன்றத்தை எடுத்துக்கொண்டால் கூட இன்று ஒரு சரியான ஒரு நிலைப்பாட்டிலே இந்த பாராளுமன்றம் செல்லுகின்றதா என்ற கேள்வி இன்று எங்களிடம் காணப்படுகின்றது. இதிலே அரசாங்க சார்பாக இருக்கின்றவர்கள் யார், எதிர்கட்சியிலே இருக்கின்றவர்கள் யார், இந்த பாராளுமன்ற அமர்விலே எத்தனை ஆளுங்கட்சி பாராளுமன்ற உறுப்பினர்கள் பாராளுமன்றத்திலே இருக்கின்றார்கள், இதற்கு யார் வகை சொல்ல போகின்றார்கள், கேட்கின்ற கேள்விக்கு உரிய பதிலை யார் கூறுவார்கள் என்ற பிரச்சனைகள் இன்று காணப்படுகின்றன. ஆகையால் இன்று ஜனாதிபதி அவர்கள் துரத்தடிக்கப்பட்டிருக்கின்றார்கள், பிரதமர் அவர்களை விரட்டியிருக்கின்றார்கள், நிதியமைச்சர் அவர்களை மாற்றியிருக்கின்றார்கள். இவ்வாறு இருக்கின்ற இந்த அரசாங்கம் இன்று ஒரு ஸ்திரத்தன்மை அற்ற ஒரு அரசாங்கம் இருக்கின்ற காரணத்தினால் இன்று சரியான ஒரு முடிவை எடுத்துக்கொள்ள முடியாமல் இன்று கஷ்டப்படுகின்ற அல்லது ஒரு தடையாக இருக்கின்ற ஒரு நிலைப்பாடு இந்த அரசாங்கத்திலே காணப்படுகின்றது. ஆகையால் எப்படியாவது மக்களுடைய ஆணையை பெறுவதற்காக மக்கள் மத்தியிலே செல்லுகின்ற ஒரு வாய்ப்பை ஏற்படுத்த வேண்டும். ஆகையால் மிக விரைவிலே நாங்கள் இந்த அரசாங்கத்திடம் கோருகின்றோம், நீங்கள் ஒரு தேர்தலை குறிவைத்து அந்த தேர்தலுக்கு மிக விரைவிலே செல்வதற்கான நடவடிக்கையை மேற்கொள்ளுங்கள் என்பதை நாங்கள் கேட்கின்றோம். ஏனென்றால் மீண்டும் மக்களுடைய ஒரு ஆணையை பெற்று மக்களுடைய ஒரு விருப்பத்தின் மூலம் தெரிவு செய்கின்ற அரசாங்கமாக இருந்தால்தான் ஏனைய விடயங்களிலே நாங்கள் இந்த நாட்டை முன்னெடுத்து செல்லுகின்ற ஒரு நிலைப்பாடு காணப்படும். இன்று எத்தனையோ நாடுகளுடைய உறவுகள் இன்று துண்டிக்கப்பட்டிருக்கின்றன, இன்று எத்தனையோ உதவிகள் இன்று எங்களுடைய நாட்டை வந்து அடைய முடியாமல் இன்று கஷ்டப்படுகின்ற ஒரு நிலை இன்று எங்களுடைய நாட்டுக்கு ஏற்பட்டிருக்கின்றன. ஆகையால் ஒரு ஸ்திரத்தன்மையுடைய ஒரு அரசாங்கத்தை உருவாக்கினால்தான் அதிலே இருந்து எங்களுடைய நாட்டை முன்னெடுத்து செல்ல முடியும் என்பதை நாங்கள் கூறிக்கொள்வதோடு அரசாங்கத்திடம் கேட்கின்றோம், மிக விரைவிலே நாங்கள் ஒரு தேர்தலை முகம் கொடுக்கின்ற ஒரு சூழலை ஏற்படுத்தி மக்களுடைய ஒரு ஆணையை பெற்று மீண்டும் இந்த நாட்டிலே ஒரு தீவிரத்தன்மையான ஒரு அரசாங்கத்தை உருவாக்குவதற்கு நீங்கள் அதற்கான ஆதரவை வழங்க வேண்டும் என்று நான் கூறிக்கொள்கின்றேன்.
தேங்க்யூ வெரி மச். ஹோண்டபால் ரிசார்ட் பதுர்தீன், யூ ஹாவ் 5 மினிட்ஸ்.
பிஸ்மில்லாஹிர் ரஹ்மானிர் ரஹீம். நீதியமைச்சர் அவர்கள் புதிதாக கொண்டு வந்திருக்கின்ற 11 சட்டமூலங்களும் நாட்டுக்கு தேவையான சட்டமூலங்கள், ஆனால் இவற்றை நடைமுறைப்படுத்துகின்ற விடயங்களிலே அரசியலுக்கு அப்பால் செயல்படுகின்ற பொழுதுதான் அதனுடைய பலாபலனை மக்கள் அடைந்து கொள்வார்கள். அந்த வகையிலே இந்த சட்டமூலங்கள் இன்று கொண்டு வந்தப்பட்டதோடு மட்டுமல்லாமல் அதை நடைமுறைப்படுத்துகின்ற விஷயத்திலும் அரசியலுக்கு அப்பால் செயல்பட வேண்டும் என்று வேண்டியவனாக உங்களுடைய அமைச்சர் விஜயதாச ராஜபக்ச அவர்களிடத்திலே ஒரு விஷயத்தை நான் சொல்ல வேண்டும். முஸ்லிம் விவாகரத்து சட்டம் சம்பந்தமாக இதற்கு முன்னர் இருந்த அமைச்சர் அலி சப்ரி அவர்கள் ஒரு கமிட்டி ஒன்றை போட்டு MMDA சம்பந்தமாக அந்த கமிட்டி அவர்களுக்கு சில அழுத்தங்கள் காரணமாக இஸ்லாமிய விளிமியங்களுக்கு அப்பால் வரையறைக்கு அப்பால் சில முடிவுகள் அந்த கமிட்டியால் எடுக்கப்பட்டு உங்களிடத்திலே வழங்கப்பட்டதாக நாங்கள் அறிகிறோம். இது சம்பந்தமாக உங்களிடத்திலே வேண்டுவது, இந்த மக்களால் தெரிவு செய்யப்பட்ட பாராளுமன்ற உறுப்பினர்கள் இங்கே முஸ்லீம் பாராளுமன்ற உறுப்பினர்கள் இருக்கிறார்கள், அவர்களோடு ஒரு சந்திப்பை உங்களுடைய அமைச்சிலே அல்லது பாராளுமன்றத்திலே மிக விரைவாக நீங்கள் ஒரு சந்திப்பை ஏற்பாடு செய்கின்ற பொழுது அது சம்பந்தமாக எங்களுடைய கருத்துக்களையும் நாங்கள் முன்வைப்பதற்கு அதில் உள்ள தவறுகளை திருத்திக் கொண்டு அவசரமாக அதை நடைமுறைப்படுத்துவதற்கு நாங்கள் அதற்கான விட்டுக் கொடுப்பலை செய்வதற்கும் அதை சரியான முறையில் செய்ய வேண்டுமே ஒழிய
யாருடைய அழுத்தங்களினால் அழுத்தங்களும் கடந்த காலங்களில் அவர்கள் சுதந்திரமாக செயல்படுவதற்கான வழிவகைகள் செய்யப்படவில்லை என்று நாங்கள் அறிகிறோம். எனவே அதனால் அது சம்பந்தமாக ஒரு கூட்டத்தை பாராளுமன்ற உறுப்பினர்களோடு, குறிப்பாக முஸ்லீம் பாராளுமன்ற உறுப்பினர்களோடு நீங்கள் ஏற்பாடு செய்தாருங்கள் என்று இந்த இடத்தில் நான் வேண்டுகோள் விடுக்கின்றேன்.
கரு மந்திரித்துமணி மீட்ட பெற கரு ரவுஃபாக்கி மெத்துமத்தை சாக்சா கரா அப்படி பணத் கெட்டும் பார்த்தா அதில் தீர்ந்த விசேஷாஜ கமிட்டுவேங் மம தனுந்துன்னு எத்துமாட்ட ஏக மே சத்தி அத்துலத்து சிலும முஸ்லீம் மந்திரி துமல்லாட்ட செக்யுலேட் கரலா பார்லிமெண்ட் அத்துலேதி எப்படி வந்து சாக்சாவ ஆரம்ப கரும கேல
ஓமஸ்துதி ஓமஸ்துதி ஹொந்தாய். அதே போல இந்த பிடிஏ மிக மோசமான இந்த சட்டம் இன்றும் நாடு முழுக்க இது சம்பந்தமான போராட்டங்களும் எதிர்ப்புகளும் எழுந்து கொண்டிருக்கிறது. நானும் சிறையில் இருக்கின்ற பொழுது கண்ணால் கண்டேன். பல வருடங்களாக தமிழ் இளைஞர்கள் இந்த பிடிஐயின் கஷ்டத்தினால் சிறையிலே வாடுகிறார்கள். அதே போல முஸ்லிம்கள் கடந்த 3 வருஷமாக பலர் உலமாக்கள் கல்விமான்கள் அநியாயமாக இந்த சட்டத்திலே இருக்கின்ற முறைமையை பயன்படுத்தி அவர்கள் இன்னும் சிறையில் இருக்கிறார்கள். அவர்களுக்கான நியாயம் இன்னும் கிடைக்கவில்லை. எனவே இவ்வாறானவர்களுக்கு நியாயம் கிடைக்கக்கூடிய முறையிலே இந்த பிடிஐ சட்டம் மூலம் திருத்தம் செய்யப்பட வேண்டும் என்றும் அமைச்சர் அவர்களிடத்திலே நான் வேண்டுகோள் விடுக்கின்றேன். அதேபோல எல்லோராலும் பேசப்படுகின்ற இன்னும் ஒரு விஷயம்தான், சட்ட கல்லூரியிலே ஒரேடியாக ஆங்கிலத்திலே பரீட்சை எழுதுவதற்கான வந்த விடயத்தை பல மாணவர்கள் அமைப்புகள் எங்களிடத்திலே அடிக்கடி பேசுகிறார்கள். இது சம்பந்தமாகவும் தாங்கள் அதாவது ஒரு கால வரையறையை வழங்கி அவர்களுக்கு அந்த சந்தர்ப்பத்தை நீங்கள் சுப சிஜேயோடு பேசி இது சம்பந்தமாக ஒரு நடவடிக்கை எடுக்க வேண்டும் என்று உங்களிடத்திலே வேண்டுகோள் விடுத்தவனாக. இந்த நாட்டிலே இன்று மிக மோசமான ஒரு பிரச்சனையாக இருப்பதுதான் போதைப்பொருள் பாவனை. இந்த போதைப்பொருள் பாவனைக்காக இன்று நாங்கள் பலரை பலி கொடுத்து விட்டோம். பல இளைஞர்கள் பல மாணவர்கள் பாடசாலைகளுக்குள்ளும் அது புகுந்து விட்டது. எனவே அதற்காக கல்வி அமைச்சோடு சேர்ந்து இது சம்பந்தமான விடயத்திலே கவனம் செலுத்த வேண்டும். சட்டங்கள் அதாவது இன்று கொண்டு வரப்படுகின்ற இந்த சட்ட மூலங்களின் ஊடாக பிரயோசனங்கள் இருந்தாலும் நாங்கள் இவ்வாறான விடயங்கள் அதாவது உருவாகின்ற இடமாக இன்று பாடசாலைகள் அதேபோல டியூஷன் சென்டர்கள் பாடசாலை காலம் மாணவர்கள் மிக மோசமான ஒரு நிலைக்கு தள்ளப்படுகிறார்கள். எனவே இதற்கான ஒரு விசேஷ வேலை திட்டத்தை கல்வி அமைச்சோடு இணைந்து செயல்படுத்துமாறு நாங்கள் வேண்டுகோள் விடுக்கின்றோம். அது மாத்திரமல்லாமல் இன்று நாட்டிலே இருக்கின்ற பல வகையான பிரச்சனைகள் அதாவது இந்த சட்டங்களை சரியாக நடைமுறைப்படுத்தாதனாலும் 20வது திருத்த சட்டம் வந்ததன் பிறகு அதாவது நீதிமன்றத்துக்கு இருந்த சுயாதீனம் இல்லாமல் போனது. அந்த வகையிலே 21வது திருத்தத்தின் ஊடாக எதிர்காலத்திலே நாங்கள் ஒரு நம்பகத்தன்மை எமக்கு வந்திருக்கிறது. நீதிமன்றம் மாத்திரமல்லாமல் அரசு துறை எல்லா துறையிலும் ஒரு சுயாதீன தன்மையை நாங்கள் கண்டுகொள்ளலாம் என்ற ஒரு நம்பிக்கை எமக்கு வந்திருக்கின்றது. அந்த வகையிலே இன்னும் ஒரு விஷயத்தை நேற்று நான் அதாவது புத்தளத்துக்கு சென்றபொழுது உங்களுடைய அமைச்சுக்கு சம்பந்தப்பட்ட விஷயம் இல்லாவிட்டாலும் இந்த வாரம் எனக்கு பேசக்கூடிய வாய்ப்பு கிடைக்காத காரணத்தினால் அதாவது தென்னை மட்டை அதே போல தென்னை மூலப்பொருட்களின் ஊடாக உற்பத்தி செய்கின்ற பொருட்களை அதாவது ஏற்றுமதியாளர்கள் மொனோபொலியாக இருந்து அவர்களிடம் உற்பத்தியாளர்களிடத்திலே பல கஷ்டங்கள் ஏற்படுத்துகிறார்கள். 15 வருஷங்களுக்கு முன்னர் அவர்களிடத்திலே வாங்கிய 18 ரூபாய்க்கு வாங்கினார்கள், அதே 18 ரூபாய்க்குத்தான் இப்பொழுதும் வாங்குகிறார்கள் என்று அவர்கள் என்னிடத்திலே முறையீடு செய்தார்கள். உங்களுக்கு தெரியும் 15 வருஷத்துக்கு முன்னர் அன்று நேரத்திலே டீசலுடைய விலை 45 ரூபாய் இன்று 410 ரூபாய். அன்று மின்சாரம் அதாவது 15,000 ரூபாய் பில் வந்தால் இன்று 50,000 ரூபாய் வருகிறது. எனவே அந்த வகையிலே அந்த ஒரு மட்டையை அவர்கள் மூலப்பொருளாக அன்று 750 ரூபாய்க்கு ஒரு டன் வாங்கினார்கள், இன்று 10,000 ரூபாய்க்கு வாங்குகிறார்கள். ஆனால் அவர்களிடத்திலே 15 வருஷத்துக்கு முன்னர் வாங்கிய 18 ரூபாயிலே தான் அந்த தும்புவை வாங்குகிறார்கள். இதற்கு பின்னால் சில சதிகாரர்கள் இருக்கிறார்கள், ஏற்றுமதியாளர்கள் இல்லாத காரணத்தினால். இதை எங்களுடைய கைத்தொழில் அமைச்சர் இது சம்பந்தமாக விசேஷ கவனம் செலுத்தி இந்த பொருட்களுக்கு ஒரு நியாயமான விலையை உலக சந்தையிலே கேட்ப ஒரு விலையை பெற்றுக் கொடுக்க நடவடிக்கை எடுக்க வேண்டும் என்றும், இது சம்பந்தமாக அமைச்சரோடு நான் அந்த உற்பத்தியாளர்களோடு ஒரு கூட்டத்தையும் ஏற்பாடு செய்ய இருக்கிறோம் என்ற விஷயத்தையும் கூறி சந்தர்ப்பத்துக்கு நன்றி கூறி விடைபெறுகிறேன். நன்றி.